ලිපි ලේඛන ආදී පිළිගැනීම ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අපේක්ෂා කරන මාතෘකාව. ගරු සභානායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවට යොමු කළ තියයි මම යෝජනා කරමි.
ගරු පරිසර අමාත්‍යතුමා,
රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිසර අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්යසභාවට යොමු කළ තියයි යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැනීම වරාය නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ වාර්තා එම කාරක සභාවේ සභාපති ගරු නීතිඥ නිමල් නිවන් සිරිපාල සිල්ලා මැතිතුමා විසින් පිළිගැනීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වරාය නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට යොමු කරන ලද 2010 අංක 14 දක්වා සිවිල් ගුවන් සේවා පළති 6, 10, 11, 13, 14, 16 සහ 31 වෙනි වගන්ති සමග කිවි යුතු 117 වෙනි වගන්ති යටතේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 අගෝස්තු 9 වෙනි දිනති අංක 29.92.37 දරන අතිවිශේෂ ගැසපත්‍රය ප්‍රකාශ කරන ලද නියෝග සහ 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 6, 10, 11, 26, 31, ඈ, ඊ, ඊ, ඌ සහ ඌ වගන්ති සමග කිවි යුතු 117-2 වගන්ති යටතේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 අප්‍රේල් 3 වෙනි දිනති අංක 23.26.16 දරන අතිවිශේෂ ගැසට්පත්‍රයේ පරිණත නියෝග සම්බන්ධයෙන් වූ එකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේ වාර්තාව එම කාර්ය සභාවේ සභාපති ගරු නලින් පෙනාණු මැතිතුමා විසින් පිළිගැන්වීම. රාජ්‍ය මැතිතුමාට.
வர்த்தக வாணிப மற்றும் உணவு பாதுகாப்பு அலுவல்கள் பற்றிய அமைச்சுசார் ஆலோசனை குழுவிற்கு ஆற்றுப்படுத்தப்பட்ட 1995 ஆண்டுக்கான 35 இலக்க அளவீட்டு அலகுகள் நியமனங்கள் மற்றும் சேவைகள் சட்டத்தின் 4(1)(u)(1)(a) பிரிவின் கீழ் வர்த்தக வாணிப மற்றும் உணவு பாதுகாப்பு அமைச்சரால் ஆக்கப்பட்டு 2022 ஆகஸ்ட் 26 2294/54 இலக்க அதிவிசேட வர்த்தமான பத்திரிகையில் பிரசுரிக்கப்பட்ட அறிவித்த தொடர்பான குழுவின் அறிக்கையை நான் சமர்ப்பிக்கின்றேன்.
கருவியூர்த்தா வகை கொடுத்து பிரஜான் பிளிபந்த ஆன்சிக அதீக்ஷண காரக சபாய் வார்த்தா எம காரக சபாவை சபாபதி கரு ஜகத்குமார் சுமித்ரா ராஜ் மெத்வாசி பிளிகண்ணேம்.
கரு நியோஜ கத்தாநாயகத்து முனி வியூர்த்தா வகை கொடுத்து ரஜ பிளிபந்த ஆன்சிக அதீக்ஷண காரக சபாவை யம் கர்ணலத 2022 වර්ෂය සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිණුම්, 2022 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන සාධනය සහ ගිණුම් වාර්තාව, 2022 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම් වාර්තාව, 2022 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන හා ගිණුම් වාර්තාව, 2022 වර්ෂය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිණුම් සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බලශක්තිය ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තා එම කාර්ක සභාවේ සභාපති ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මැතිතුමා විසින් පිළිගැන්වීම.
ප්‍රධානායකතුමනි, බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2018, 2019, 2020 සහ 2021 වර්ෂ සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකීකරණ සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බලශක්ති හා ප්‍රවාහන පිළිබඳ අංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තා එම කාර්ක සභාවේ සභාපති නාලක බණ්ඩාර කෝට්ටකොඩ මැතිතුමා විසින් පිළිගැනීම. ඒ වෙනුවට ගරු කුමාසි රත්නායක මැතිතුමා වාර්තා අංක 2.
ගර්ණියෝජ කතානායකතුමනි, බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳ අංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කරන ලද සිවිල් ගුවන් සේවා සංශෝධන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වූ ඒකීකරණ සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැනීම ගරු නීතිඥ මහන් පියදාසන් සිල්ලා මැතිතුමා.
ගරු නිජ්ජ කතානායකතුමනි, කඩවත මලදොලවත්ත සමගිමාවත අංක 191 23 SMC එන්ටර්ප්‍රයිසස් පුද්ගල සමාගමයන් ලිපිනෙහි පදිංචි ආර්යරන්ද මාටින් මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු වෛද්‍ය ගාශාන් නවනන්ද මැතිතුමා පෙස්සම් පිළිගන්නවා. පැමිණ නැත. මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවේ යොමු කරන ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නාංකයක ගරු අශෝක් අබේසිංහ මැතිතුමා ප්‍රවාහන හා මහාමාර්ග
මැතිතුමා අහනවා. නියෝජ කතානායකතුමනි,
ගරු නියෝජ කතානායකතුමනි, පළවන ප්‍රශ්නයට පිළිතුරු අතුරු ප්‍රශ්න අහන්න අද ප්‍රවාහන ඇමතුමයි රාජ්‍ය ඇමතුමයි දෙන්නම මේ අර වර්ජන ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා තිනවා. ඒකයි
ප්‍රශ්නාංක 3 ගරු සිවඥානම් සීතරන් මැතිතුමා පැමිණ නැත. ප්‍රශ්නාංක 4 ගරු නිරෝෂන් පෙරා මැතිතුමා කුසිකර්මා මැතිතුමාගෙන් අසීමට.
ගරු කතානායකතුමනි, නියෝජ කතානායකතුමනි, චීනයේ ෂීහැන් වූ ඇනිමල් බ්‍රීඩින් කෝපරේෂන් ලිමිටඩ් සමාගම මගින් චීනයේ සත්ව උද්‍යානවල ප්‍රදර්ශනය කිරීම සඳහා ලංකාවෙන් රිලවුන් විශාල සංඛ්‍යාවක් ලබා ගැනීම සඳහා යෝජනාවක් කෘෂිකර්ම අමාත්‍යාංශ වෙත ඉදිරිපත් කර ඇත. දෙවැනි ප්‍රශ්නට උත්තරය, මෙම කාරණ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අදාළ රාජ්‍ය නිලධාරීන් සහ අදාළ සමාගමේ නියෝජිතක සමග පවත්වන ලදී. ඒ අනුව මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරීම පිණිස විද්වත් කමිටුවක් පත්කර ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීම සුදුසු බවට එහිදී තීරණය වූ නමුත් නීතිමය කාරණා හේතුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවින. මෙම ඉල්ලීම පිළිබඳව චීනයේ රාජතාන්ත්‍රික එකඟතාව විමසා 2023/4/21 දින චීන තානාපති කාර්යාලය වෙතද ලිපියක් යොමු කළ නමුත් මේ වටත ප්‍රතිචාරයක් ලැබී නොමැත. තුන්වන ප්‍රශ්නයට උත්තරේ, ආදායම තක්සේරු කිරීමක් මේ දක්වාම කළා නැහැ. ඊළඟට 3R11 විසින් කරනු ලබන වගාහානි යවම කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කෘෂිකාර්මික භෝග වගාවේදී සිදුවන වන සත්ව හානි යවම කිරීම සම්බන්ධයෙන් හෙක්ටෝ කොබ්බෑ කඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී එක් දින වැඩමුළුවක් පවත්වා කෙටි මධ්‍ය හා දිගු කාලීන යෝජනා හඳුනා ගන්නා ලදී. ඒ අනුව එහිදී ඉදිරිපත් වූ විද්‍යත් අදහස් සකස් කරන ලද යෝජනාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි. ගරු මන්තුමනි, ඒක අමුණුම එක හැටියට මේ අමුණුලා තියෙන ඔබතුමාට ඒක ලබා දෙන්න පුළුවන්. ඒ යෝජනාවලිය විවිධ පුද්ගලයන් විසින් සොයාගෙන ඇති වන සත්ව හානි අවම කිරීමට අදාළ නවෝත්පාදනයන් හඳුනා ගැනීම, වැඩි දියුණු කළ යුතු නවෝත්පාදන අදාළ ආයතන වෙත යොමු කිරීම සහ උචිත නවෝත්පාදන වාණිජකරණය සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත. ඒ සඳහා තාම ඒ යෝජනාවලිය අනුව සැලසුම් කිරීම නියමිත ව්‍යාපෘති යෝජනා සඳහා අපි ඉදිරියේදී ප්‍රතිපාදන වෙන් කිරීමට අදහස් කරගෙන ඉන්නවා. ඔබතුමා අහපු එතකොට අනිත් ප්‍රශ්න අදාළ වෙන්නේ
නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු අමාත්‍යතුමනි, දැන් සාමාන්‍යයෙන් රිලවුන් චීනයට යවනකොට යම්කිසි ඉල්ලීමක් ආවත් සාමාන්‍යයෙන් ලංකාවේ චීන තානාධිපති කාර්යාලය සාමාන්‍ය සම්බන්ධ කරගෙන තමයි ඒක කරන්නේ. නමුත් අපි දැක්කා කෘෂිකර්ම අමාත්‍යවරයා මේ රිලවුන් චීනයට යවනවායි කිව්වට පස්සේ මේ රටේ ඉන්න චීන තානාධිපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක් නිකුත් කළා තිබුණා ඒ තානාධිපති කාර්යාලය කිසිවක් මේ පිළිබඳව දැනුවත් නැහැ කියලා. ඒ තුලින් උනේ මං හිතනවා මේ රටේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වගේම ඒ පිළිබඳව විවිධ අදහස් පළ වුණා. මං දැක්කා පංගුවක් කට්ටිය කියනවා මේ රිලවුන් චීනයට යවන්නේ ආහාර සඳහා කියලා. ඒ වගේම ඔබතුමාලට මං හිතන්නේ නීතිමය අතිනුත් නඩු වැටිලා ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වුණා. ඉතින් මගේ ප්‍රශ්නේ තමයි අපි පිළිගන්නවා මේ රිලවුන්ගෙන් වගාහණි සිද්ධ වෙනවා. එතකොට ඉදිරියටත් මේ වගේ රිලවුන් ඇතුරු වගාහණි කරන සත්වයන් ඔබතුමාලාගේ අදහසක් තියෙනවද මේ වගේ වෙන රටවල් වලට යවන්න හෝ වෙන වැඩ පිළිලක් තියෙනවද කියලා තමයි මගේ ප්‍රශ්නය.
නෑ ගරු මන්තුමනි, මම හිතන්නේ මුලදීම මේ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් ඇති වුණා. ඒ විවිධ පාර්ශ්වයන් අතර ඇති වෙච්ච සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි කුෂිකාරම් මහත්තුමා මේ කාරණේ මාධ්‍ය හරහා ඉදිරිපත් කරේ. ඒ ඒ ඒ ඒ ඒ සමගාමීව චීන තානාපති කාර්යාලු දිල්ලිමක් කළා තියෙනවා මේ සම්බන්ධ රාජ්‍යතන්ත්‍රික භාවය. අගරු මහත්තුමාට මම අවස්ථාව දෙන්නම්. ඔව්
කරු මහින්දවරේ රැමතුමා.
ඔව් සමා වෙන්න.
ඔබතුමා ප්‍රකාශ කරාට පස්සේ රිලවුන් චීනෙට යවනවයි කියලා ඒ මෙහෙ ඉන්න චීන තානාධිපති කාර්යාලයෙන් නිවේදනයක් පවා නිකුත් කරා. ඒගොල්ලන් ඒ පිළිබඳව දැනුවත් නැහැ. ඒගොල්ලන් එහෙම අදහසක් නැහැයි කියලා. ඉතින් මං හිතනවා මේ සාමාන්‍යයෙන් ඔයගේ වැඩක් කරනකොට සාමාන්‍ය රාජතාන්ත්‍රිකව සම්බන්ධීකරණයක් කරලා වැඩසටහන කරා නම් මේ පිළිබඳව මේ තරම් කතාබහක් සහ නඩු වැටෙන්නේ නැහැ. මොකද විවිධ අදහස් පළ වුණා මේ රිලවුන් චීනෙට යවන්නේ මේ ඔබතුමා ආහාර සඳහා සහ විවිධ ලැබ් එකකට යවනවා කිව්වා. ඒ වගේ විවිධ කතාබහ ඇති වුණා. ඉතින් ඒ පිළිබඳව ඔබතුමාගේ ඉදිරියටත් මොනවහරි ඒ පිළිබඳව වැඩසටහනක් තියෙනවද මේ වගාහානි කරන සතුන් විවිධ රටවලට යවන්න හෝ වෙනත් ඔබතුමාගේ වැඩපිළිවෙළක් තියෙනවද කියලා තමයි.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා හපු ප්‍රශ්නය පිළිබඳව කියන්න තියෙන්නේ අපේ රාජ්‍යමතුමා පිළිතුරු ලබා දුන්නා. මේ සම්බන්ධව යෝජනාව ඉදිරිපත් වුණේ චීනයේ සමාගමකින් තමයි ඇවිල්ලා ඉදිරිපත් වුණේ. ඒ සමාගම රිලවුන් ලක්ෂයක් රට යවන්න, ඒ කියන්නේ චීන රජයට රටට ගෙනියන්නත්, පෞද්ගලික සත්ව උද්‍යාන දහස් ගණනක් ඒ රටේ තිබෙන බවත්, එයින් 2000ක් මාසයක් ඇතුළත ලබා දිය හැකිද කියන යෝජනාවක් තමයි ඉදිරිපත් වුණේ. ඒ සම්බන්ධව අපි සාකච්ඡා කීපයක් පැවැත්තුණා. අවසාන සාකච්ඡා විදියට සියලු අංශ වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු ඒ ආයතන ප්‍රධානීන් සියලුම දෙනා එක්ක අපි සාකච්ඡාවක් පැවැත්තුවා. සාකච්ඡාවක් පවත්වලා අපි ඒ අයට කිව්වා තානාපති කාර්යාලය මගිනුත් ඒ ඉල්ලීම කරන්න කියලා. මේ මේ ප්‍රවෘත්තිය ප්‍රචාරය ඉහළ මට්ටමක ගත්තත් අපිත් කිව්වා නිල වශයෙන් ඒ ඉදිරිපත් කිරීම කරන්න කියලා. ඔවුන් ඒ තානාපති කාර්යාලයත් උණ ගැහෙනවා කිව්වා. ඒක තමයි ප්‍රවෘත්තියක් බවට පත් වුණේ. ඒ අනුව මම ඒ අයගේ ඉල්ලීම අපිට නිල වශයෙන් ලිඛිතවත් ලැබුණා. ඒ සමාගම් පිළිබඳවත් හොයලා බැලුවා සහ අපි වෙනම හොයලා බැලුවා අපේ තානාපති කාර්යාලවලටත් කතා කළා. චීනයේ වන් සත්වෝද්‍යාන ප්‍රමාණයක් තියෙනවද කියන එක පිළිබඳව, ඒ වගේ තියෙන බවත්, ඒ රටේ රිලව් අවශ්‍යතාවයක් තිබෙන බවත් අපිට පැහැදිලිව සඳහන් කරා. ඊට පසුව තමයි මේ පිළිබඳව චීන තානාපති කාර්යාලය හරහා නෙමෙයි යෝජනාව ආවේ කියලා. මොකද ඒ වෙන විට විශාල විරෝධයක් මතු වුණා මේ සත්ව සංවිධානවල. ඒකට ප්‍රතිචාරයක් විදිහට චීන තානාපති කාර්යාලයෙන් කිව්ව තානාපති කාර්යාලය හරහා එවන් නිල්ලීමක් ඉදිරිපත් වුණේ නැහැ කියලා. ඒ අනුව මම චීන තානාපති කාර්යාලයට ලිඛිතව ඉල්ලීමක් කරා මේ සමාගම් පිළිබඳව සොයලා බලලා අපිට වාර්තාවක් ලබා දෙන්න කියලා. මොකද ඒ වෙනකොට සමහර කණ්ඩායම් චීන රජයට සහ ජනතාව අපහසුතාවයට පත් කරන්න විවිධ ප්‍රචාර ගෙනිච්චා. මේ මොළ කන්න ගෙනියනවා, මස් කන්න ගෙනියනවා, ඒ වගේ දේවල් කියන්න ගත්තා. චීනයට අපහාස කරන්න පටන් ගත්තා. සමහර දේශපාලන කණ්ඩායමුත් ඒකේ ප්‍රමුඛතාවය ගත්තා. ඒක නිසා තමයි චීනයට සිද්ධ වුණේ ඒ වගේ නිල නිවේදනයක් නිකුත් කරන්න. ඒ වුණත් අපි ලිඛිතවම ඉල්ලීමක් කරා. ඒකට උත්තරයක් අපිට ලැබුණේ නැහැ. ඊට පසුවත් ඒ අය ඒ සමාගම අපෙන් ඉල්ලීමක් කරා. ඉතින් අපි ඒ අනුව ඒ කටයුතු කරගෙන යන අවස්ථාවේ පරිසර සංවිධාන අධිකරණයට ගියා. අධිකරණයට ගිහිල්ලා මේක නවත්තන්න කියලා නඩු පැවරුවා. ඒ අනුව තමයි වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා පෙනී ඉඳලා දැන්ට තාවකාලිකයේ කටයුත්ත නතර කළ තියෙනවා. ඉතින් අපි කියන්න කැමති මේ රට යැවීම පිළිබඳව ඉල්ලීමක් තියෙනවා. ඒක සත්‍ය දෙයක්. ඒ වගේම ජනතාවගෙත් මේ පිළිබඳ විරෝධයක් නැහැ. මේ රටේ පොල් විතරක් මිලියන 200ක් අවුරුද්දට විනාශ වෙනවා. බිලියන ගණනක ආහාර විනාශයක් සිද්ධ වෙනවා රටේ. ඒ නිසා මේ යැයිමට ජනතාව විරුද්ධ නැහැ. නමුත් අවාසනාවට මේ පරිසර සංවිධාන එයයි කියා ගන්න කණ්ඩායම් මේ සඳහා විරුද්ධත්වයේ ප්‍රකාශ කිරීම නිසා තමයි දැන් මේ වැඩ පිළිවෙල නතර වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් මොනාකාරයකින් හරි අපි මේ පිළිබඳව දිගටම අවධානය යොමු කරනවා. මේ සත්ව හානි නතර කර ගැනීම සඳහා වැඩ පිළිවෙල සකස් කළ යුතුම වෙනවා. ඉතින් අපි බැලුවේ මේ මරන්නේ නැතුව මේක රටකට සත්වෝද්‍යානයකට යවලා මේ කටයුත්ත කරන්න පුළුවන් නම් පහසුයි කියලා ඒකම කියන්න කැමතියි. මීට අමතරව තවත් රටවල් කීපයක්ම මේ ප්‍රසිද්ධ වීමත් සමග අපිට කිව්වා ඒ රටවල් වලටත් සත්වෝද්‍යාන වලට ලබා දෙන්න පුළුවන්ද කියන එක විමසීම් කළා තියෙනවා. ඒක තාම නිල වශයෙන් අපි කිව්වා ඔබතුමා කියන කතන්දරේම නිසාම අපි දන්නවා මේක ප්‍රශ්නයක් වෙන බව. අපි ගොත් තානාපති කාර්යාල හරහාම මේ යෝජනාව යවන්න කියලා. නමුත් අවාසනාවට දැන් මේකක්වත් මේ අධිකරණ ක්‍රියාමාර්ගය නිසා ඇන හිටලා තියෙනවා. හැබැයි විනාශය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ගොවීන් විශාල වශයෙන් හානියට පත් වෙලා තියෙන ගොවීන්, ඒ වගේම රටේ ජනතාව අනිත් අයට, ගොවීන්ට විතරක් නෙවෙයි අනිත් අයටත් මේ බලපෑම ඍජු වෙලා තියෙනවා කියන එක අපි පැහැදිලිව සඳහන් කරා.
කර්මන්තවන් දෙවෙනි
ප්‍රශ්නය. නියෝජ්‍ය කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි, දැන් රිලවුන්ට අමතරව වගා හානි කරන තව සත්තු ඉන්නවා. වල්ලූරු ගත්තාම මොනරු, ගිරව්, ඒ වගේම අලින්ගෙනුත් වගාහානි සිද්ධ වෙනවා. දැන් අපේ ලංකාවේ තියෙන ආගමික සහ සංස්කෘතික පසුබිම එක්ක ඔබතුමාට මේ පිළිබඳව විවිධ චෝදනා එන්න පුළුවන් මේ සත්තුන්ව යම්කිසි සීමාව පනවනකොට. එතකොට දැන් පිටරට යවන එක දැන් නැවතිලා තියෙනවා නම් දැනට වෙන අනිත් වගාහානි වෙන තත්වය නතර කරන්න ඔබතුමාලා මොන වගේ පියවරක්ද ගන්නෙ මේ රිලවුන්ට අමතර? මොකද අපි දැකලා තියෙනවා දැන් අලි ගත්තාම දැන් අලි වැටවල් එහෙම පංගුවත්තැන් වල හුඟක් අසාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම අපේ ජනගහණය වැඩිවීමත්, ඒ වගේම මේ සත්තුන්ගේ බෝවීම වැඩිවීමත් හින්දා මේ ප්‍රශ්නය ඉදිරියේදී එන්නෙන්නම උග්‍ර වෙනවා. ඒ වගේම වගාහණි හින්දා නිෂ්පාදන වියදමත් වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා ඔබතුමාලා කෘෂිකර්ම අමාත්‍යංශය හැටියට මොනවද ඉදිරියේදී ගන්න පියවර මොකක්ද කියලා තමයි මගේ ප්‍රශ්නය.
මේ රිලවුන්ට අමතරව වඳුරා, ඉත්තෑව, මොනර, වල්ලූර ඇතුළු සතුන්ගෙන් විශාල හානියක් සිද්ධ වෙනවා. මේක වාර්ෂිකව බිලියන 20කට ප්‍රමාණයකට, ආසන්න ප්‍රමාණයකට මේ හානිය සිද්ධ වෙනවා කියලා දල වශයෙන් මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කළා තියෙනවා. මේක ඊට වඩා අඩු වැඩි වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අලියාගෙනුත් මේ හානිය විශාල වශයෙන් සිද්ධ වෙනවා. අපි මූලිකව සාකච්ඡා කරන්නේ මොකද අලියා පිළිබඳව මේ කොටට දාගෙන කටයුතු කරන්න ගියොතින් ඒක හානිය වෙනවා. ඒක වනජීවි අමාත්‍යාංශයෙන් මේ කටයුත්ත කළමනාකරණය කරන අතරේ අනිත් සතුන් මම හිතන්නේ යම් පාලනයක් කරන්න ඕන. මේ සඳහා ජාත්‍යන්තරවත් අපි උපදෙස් ඉල්ලලා තියෙනවා. ඒ වගේම මේ තොරතුරුත් අරගත්තා. ඒවයි ලොකු විසඳුමක් නැහැ. ඒ වගේම මේ පරිසර සංවිධාන මුණ ගැහුණා. මේ සම්බන්ධව මමම පෞද්ගලිකව ඒ අය මුණ ගැහිලා අපි කිව්වා ඒ අයටත් යෝජනා දෙන්න මේක රට යවන්නත් එපා නම්, මේවා මරන්නත් එපා නම් මේක පාලනය කරගන්න යෝජනා. එයාගේ සාර්ථක යෝජනාවේ නැහැ. දැන් එක සම එක කණ්ඩායමක් ඇවිල්ලා කිව්වේ අක්කර පහක් වගා කරනවා නම් අක්කර භාගයක් සතුන්ට කියලා වෙන් කරන්න කියලා. ඉතින් එහෙම කරන්න පුළුවන් කමක් නැහැනේ. සතුන් තෝරගෙන අක්කර භාගෙන් කන්න යන්නේ නැහැනේ. එතකොට තව කණ්ඩායමක් කිව්වා මේ ගස් වලට බඳින්න කිව්වා තහඩු. ඊළඟට කිව්වා ඉටිරෙදි වලින් මේ පොල් ගස් හැම ආවරණය කරන්න කිව්වා. එතකොට ගහට නගින්න බැරි වෙන සතුන්. තවත් එක්කෙනෙක් කිව්වා සාරි එල්ලන්න කියලා. පරණ සාරි එල්ලුවම මේව නවත්තන්නම් කියලා. ඒ කිසිම කෙනෙක් මේකට ප්‍රායෝගික විසඳුමක් දීලා නැහැ. මම ඔබතුමාලාගෙනුත් ඉල්ලන්නේ කොහේ හරි තියෙනවනම් රටක හරි අපි සූදානම් ඒකට උත්තර මැදිහත් වෙන්න. මොකද අපිට ආහාර නිෂ්පාදනයට විශේෂ මහන්සියක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වනසතුන්ගෙන් වෙන හානිය නවත්ත ගන්න පුළුවන් නම් දඬුලේන ඇතුළු මේ මීට අමතර දඬුලේනත් ගණේ ඉන්නවා. මේ ටිකෙන් වෙන හානිය නවත්ත ගත්තොත් අපිට ප්‍රමාණවත් ආහාර මේ රටේම තියෙනවා.
හොඳයි.
නමුත් අපිට අවාසනාවට ඒකට විසඳුමක් තාම හොයාගන්න බැරි වෙලා තියෙන ඉතින් දැනට හෙක්ටර් කොබ්බැගඩුව ආයතනයෙන් මේ පිළිබඳව කරපු පරීක්ෂණ අනුව යම් යම් විසඳුම් ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒක අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා.
බොහොම ඉස්සරී ප්‍රශ්න අංක 5 ගරු හරණි අමරසූරි මැතිනේ අධ්‍යාපන ඇමතුමාගෙන් අසීමට
අහනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළවෙනි
ප්‍රශ්නේ
2019 සිට 23 කාලය දක්වා කාල
සීමාව ඉවර කරන්න ඕනේ නිසා අවස්ථාවක්
තිබෙනවා. පශ්චාත් උපාධි ආයතන සඳහා වෙන් කරන ධර්මදල් ප්‍රමාණය කොපමණද පිළිතුර
අදාන ප්‍රශ්නයක් මේ වගේ කතා නැක තුමනි.
රුපියල් මිලියන 1039.5 2020 මිලියන 577.1 2021 මිලියන 709යි 2022 මිලියන 554යි 2023 මේ දක්වා 263යි. දෙවන ප්‍රශ්නය ඊස්නාන් කරලද වෙන් කරලා මුදල් අතුරින් ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් වෙන් වශයෙන් 2019 ප්‍රාග්ධන වියදම මිලියන 645යි පුනරාවර්තන 394.5යි 2020 ප්‍රාග්ධන 143යි පුනරාවර්තන 434.1යි 2021 ප්‍රාග්ධන මිලියන 200යි පුනරාවර්තන මිලියන 509යි 2022 මිලියන 82යි ප්‍රාග්ධන පුනරාවර්තන 472යි 2023 ප්‍රාග්ධන මිලියන 100යි පුනරාවර්තන මිලියන 163යි 2023 6/30 දිනට වෙන් කරන මුදල් ප්‍රමාණය තමයි දක්වලා තිබෙන්නේ. තුන පිළිතුර 2023 6/30 දිනට අනුමත අධ්‍යයන සේවක සංඛ්‍යාව 75යි අනුමත අනධ්‍යයන සේවක සංඛ්‍යාව 335යි. මේකේ වැඩිදුර විස්තර මට දෙන්න පුළුවන්. ආයතනයේ ආයතනයක් ආයතන 10ක අධ්‍යයන සහ අනධ්‍යයන 60 මුළු සංඛ්‍යාව අධ්‍යයන කාර්යමණ්ඩල 75යි අනධ්‍යයන 335යි එකතුව 410යි. හතරවෙනි ප්‍රශ්නය 2023 6/30 වෙනි දිනට අධ්‍යයන සේවක සංඛ්‍යාවේ පවතින පුරප්පාඩු 34යි අනධ්‍යයන සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු 92යි. ඊට පිළිතුරු අනුව අදාළ නොවේ.
ගොමි ස්තුති ගරු අමාත්‍යතුමනි, මම ඔබ දන්නවා මම දැන් ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා මේ පුරප්පාඩු සහ විශ්වවිද්‍යාල පද්ධතියට ලබා දීලා තියෙන අරමුදල් පිළිබඳව. මේ පශ්චාත් ආයතන පිළිබඳ මම මේ තොරතුරු ලබා ගන්න ඔබෙන් මේ ප්‍රශ්නය යොමු කරේ. විශ්වවිද්‍යාල පද්ධතිය තුළම විශාල අර්බුදයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා කියන එක ඔබේ උත්තරවලින්ම ඉතාමත්ම පැහැදිලි. මම විශේෂයෙන්ම අද මතු කරන්නේ මේ පශ්චාත් අධ්‍යන ආයතනවල පැන නැගිලා තියෙන ප්‍රශ්නයක්. මේ දැන් වෙනකොට ඔබ දන්නවා ඔවුන්ට මේ වසරේ මුදල් ඇවිල්ලා නැති නිසා, අර මුදල් ලැබිලා නැති නිසා ඔවුන්ගේ ඒර්න් ෆන්ඩ්ස් වලින් තමයි අතවශයෙන්ම පර්මනන්ට් කාඩර් එකේ සැලරිසුත් දැන් වෙනකොට ගෙවන්නේ. මේක බරපතල ප්‍රශ්නයක්. මොකෝ මේ ආයතනවලට ඔවුන්ට තමන්ගේ සේවකයන්ටත් ගෙවන එක තමන්ගේ උපයා ගන්නා මුදල් වලින් කරන්න සිද්ධ වුණාම ඔවුන්ගේ තියෙන අරමුණ වන පශ්චාත් අධ්‍යාපනය තව දියුණු කිරීමේ ඒකට අවධානය දෙන්න බැරි වෙනවා. හරි, දැන් මේ වෙලා තියෙන ඉන්න ඩිරෙක්ටර්ස්ලා වුණත් ඔක්කොමලා සල්ලි හම්බ කරන්නේ කොහොමද කියන එකට තමයි අවධානය යොමු කරන්නේ. එතකොට ඔවුන් දෙන ඔවුන් ඔෆර් කරන කෝසස් වල ක්වලිටි එක පිළිබඳවත් විශාල ප්‍රශ්න. මොකෝ ඉක්මනින් සල්ලි හොයන කෝසස් තමයි ඒගොල්ලෝ දැන් ඩිවලොප් කරන්න පටන් අරගෙන තියෙන්නේ. දැන් ඔබ දන්නවා විශේෂයෙන්ම මෙතන PGIM එක තියෙනවා, PGIE එක තියෙනවා, පෝස්ට් ග්‍රැජුවට් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉංග්‍රීසි. දැන් මේ ඔක්කොම මේ රටට විශේෂයෙන්ම පෝස්ට් ග්‍රැජුවට් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉංග්‍රීසි එකෙන් මේ රටේ ඉංග්‍රීසි ගුරුවරයන්ට පුහුණු කිරීමට විශාල කාර්යභාරයක් කරන ආයතනයක්. ඉතින් ඔබතුමා මට කියන්න පුළුවන් ද අත වශයෙන්ම ඇයි මේ අඩුම තරමේ පර්මනන්ට් කාඩර් එකට ඔවුන්ගේ සැලරිස් ගෙවන්න අවශ්‍ය අරමුදල නිකුත් නොකරන්නේ ඇයි කියන එක ගැන විස්තරයක් සහ එක කරන්න යම් කිසි විදිහක යෝජනාවක් තියෙනවා නැත්නම් මේක දිගටම ඔවුන්ගේ ඒර්න් ෆන්ඩ්ස් වලින් කරන්න ඔබ යෝජනා කරන්නේ?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ආචාර්ය හරි අමෘසූරිය මන්ත්‍රීතුමගේ ප්‍රශ්නය අද අදාළ වෙලා තිබෙන්නේ පශ්චාත් උපාධි ආයතන වලට. පශ්චාත් උපාධි ආයතන 10ක් තිබෙනවා. ඒ 10න් ඔබතුමිය විශේෂයෙන් සඳහන් කළා ඉංග්‍රීසි පශ්චාත් උපාධි ආයතනය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය. ඒකත් සඳහන් කළා. ඔව් නෑ, ඔක්කොම. ඔව්. එතකොට පශ්චාත් උපාධි ආයතන සාමාන්‍යයෙන්
පාඨමාලා ගස්වක් අය කළ තමයි පශ්චාත්පාද ආයතන පාඨමාලා පවත්වාගෙන යන්නේ. හැබැයි රජෙනු තරමුදලක් සපයනවා. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ පසුගිය අවුරුද්ද වෙච්ච ආර්ථික පසුබෑමත් එක්ක 2023 වර්ෂයට වෙන් කළ තියෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔබතුමිය කිව්වා වගේ ඒ පර්මනන්ට් කාර්යයකටත් අවශ්‍ය මුදල් ප්‍රමාණය ගෙවන්නේ. දැන් මෙතන ප්‍රශ්න දෙකක්. එකක් ප්‍රතිපාදන වෙන් කිරීම. ඊළඟ කාරණේ හිඟය. එතකොට අධ්‍යන කාර්ය මණ්ඩල හිඟය පශ්චාත්පාද ආයතනත් ඇතුළුව 1054ක් සම්පූර්ණ කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අරගෙන දීලා තිනවා UGC එක මගින් විශ්වවිද්‍යාල 17ට. එතකොට පශ්චාත්පාද ආයතනත් එකට අයත් වෙනවා. දැන් මේ වෙනකොට එක් එක් විශ්වවිද්‍යාල තම තමන්ගේ ඒ විශ්‍රාම ගිය සේවය හැර ගිය ඒ පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ කාර්යපටිපාටි ආරම්භ කළා තියෙනවා. තව ඉතුරු සංඛ්‍යාව තියෙනවා 1200ක් පමණ. ඒ 1200 ප්‍රතිපාදන 2024ට හදාගන්න ජනවාරි සිට මම අයවැය යෝජනා සඳහා එකට ඉදිරිපත් කළා තියෙනවා UGC එකෙන් ඒ තොරතුරු සියල්ල ලබාගෙන ලබන අවුරුද්දේදී ඉතුරු අධ්‍යයන සේවක සංඛ්‍යාව පුරවන්න. ඊට අමතරව අනාධ්‍යයන සේවක තාක්ෂණ ශිල්පීන් මේ ආදි වශයෙන් විවිධ ගණයන් යටතේ තිබෙනවා. දැන් ඒ පිළිබඳවත් ඒ පිරිස බඳවා ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කරන්නයි කියන එක අයවැය දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තිනවා. ලබන අවුරුද්ද අයවැය දැන් සකස් කරන් යනවා. මම බොහෝ දුරට විශ්වාස කරනවා අපිට අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පුරප්පාඩු සංඛ්‍යාව අපිට 2024 වර්ෂය ආරම්භ වෙනකොට සම්පූර්ණ කිරීමට ආරම්භ කරන්න පුළුවන්. දැනට දැන් ඔබතුමී දන්නවා අර සෙබටිකල් ලීව් පවා ඒකට එයා පැසේජ් එක දුන්නා රජේ. පස්සේ මුදල් නැමැතිකම නිසා එතන ප්‍රශ්නයක් ආවා. එපාර අපි අනුමැතිය දුන්නා එක් එක් විශ්වවිද්‍යාල මගින් උපයා ගන්නා ලද මුදල් වලින් මේ වර්ෂයේ කළමනාකරණය කරගන්නයි කියලා. ඒක පර්මනන්ට් එකක් නෙවෙයි. මේ වර්ෂයේ කළමනාකරණය කර ගැනීම සඳහා ඒක කළා තින්නේ. 2024 වර්ෂය සඳහා ඒ සඳහා ප්‍රතිපාදන ඉල්ලීමට අපි කටයුතු කළා
තියෙනවා. දෙවෙනි අතුරු ප්‍රශ්නය.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම ගුණදාසම රත්නසේකර මන්ත්‍රීතුමාට දෙනවා. හැබැයි ගරු මන්ත්‍රීතුමා අයවැයෙන් මේක වෙන් කරා කියලා නෙවෙයි, මේ අරමුදල් නිකුත් වෙන්නේ නැත්නම් ඇති වැඩක් නැහැ. ඒකයි මෙතන ප්‍රශ්නේ. අයවැය කියන එක එකක්. නමුත් ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ තව දෙයක් කියන එක ඔබතුමා හොඳින්ම දන්නවා. බොහොම ස්තුතියි.
ගරු ගුණපාල රත්නසේකර වැත්තම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම බේවින් ස්තුතිවන්ත වෙනවා. බරපතල ජාතික ප්‍රශ්නයක් ගැන ගරු අධ්‍යාපන ඇමතුමාගේ අවධානය යොමු කරන්න මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ගරු හරණි අමරසූරිය මන්ත්‍රීතුමියට. ගරු නියෝජ්‍ය කතානායක අධ්‍යාපන ඇමතුමනි, බරපතල ප්‍රශ්නයක් තියෙන මේ වයඹ විශ්වවිද්‍යාලය ඔබතුමා දන්නවා. මේ මහාචාර්ය ඒකකය හැදුවේ රජයෙන් නෙමෙයි, ඒ ශිෂ්‍ය දරුදැරියෝ පාරවල් වල හිඟා කාලා තව සමහරලාට මේ දානපතියන්ගෙන් අදහස් තරම් ආචාර්යවරුත් මැදිහත් වෙලා දෙමාපියොත් මැදිහත් වෙලා මහාචාර්ය එක කෑදුවා. දැන් නොවැම්බර් මාසේ මුල මේ අයගේ සායනික පුහුණුව පටන් ගන්න වෙනවා. නමුත් මේ වෙනකොට මේ මහාචාර්ය ඒකකයට එකක් ඇකඩමික් ස්ටාෆ් එක මදි. දැනට වයඹ විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි ඇකඩමික් ස්ටාෆ් එකේ කාඩ ප්‍රොවිෂන්ස් තියෙනවා 53ක්. හැබැයි දැනට සක්‍රීය සේවයේ ඉන්නේ 26 දෙනයි. මෙතන 27ක පුරප්පාඩු තියෙනවා. එකක් මේ මහාචාර්ය ඒකකයේ දුවන්න බෑ මේ පුරප්පාඩු වලින් යම් ප්‍රමාණයක් පුරවන්නේ නැතුව. ඊළඟට දෙවෙනි කාරණේ තමයි මේ මහාචාර්ය ඒකකයේ දුවන්න නම් අඩු ගානේ 60ක AI කියන විදිහට 60ක් මේ වෛද්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඉන්න ඕන. ඒතර මේක ඇත්තටම කාඩ ප්‍රොවිෂන්ස් රජයේ දැන් අනුමත කරන්නේ නැති බව මම දන්නවා. නමුත් මේක සුවිශේෂී අවස්ථාවක්. මේක බරපතල අර්බුදයක්. මේක දැනට වයඹ විශ්වවිද්‍යාලයට පමණක් පේන ප්‍රශ්නයක් වගේ පේන්න තිබුණාට ඇමතුමා හොඳටම දන්නවා. මේක අනිවාර්යෙන් අපි බොහෝ විට ප්‍රශ්න හදා ගන්නවනේ. මේ නැති ප්‍රශ්න අපි හදා ගන්නවා. ඒ නිසා මේක ජාතික ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙනවා. මේකට මෙඩිකල් ෆැකල්ටි වල ළමයි ගුරුවරු ඔක්කොම ආචාර්යවරු පාරට බහින දවස ළඟයි. මොකද ඔබතුමා හොඳටම දන්නවා වෛද්‍ය පීඨයේ මෙරිට් ලිස්ට් එක හදන්නේ පොදු විභාගයකින්. මේ පොදු විභාගයේ තියන්නේ සියලුම වෛද්‍ය ශිෂ්‍යෝ සායනික පුහුණුව නිම කළාට පස්සේ. දැන් හදිස්සියේවත් වයඹ විශ්වවිද්‍යාලයේ සායනික පුහුණුව මේ මහාචාර්යකේ ක්‍රියාත්මක කරන්න බැරි වීම මත සායනික පුහුණුව දෙන්න බැරි වුණොත් හරි, එහෙම නැත්නම් අධික ලෙස ප්‍රමාද වුණොත් හරි, මේකේ බරපතල ජාතික අර්බුදයක් බවට පත් වෙනවා. මෙඩිකල් ෆැකල්ටි ඔක්කොම ආචාර්යවරුත් එක්ක ශිෂ්‍යෝ දෙමාපියෝ පාරට බහි. මේ ප්‍රශ්නේ ඇති වෙන්න කලින් ඇමතිතුමනි, ඔබතුමා මං හිතන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය යාවෙන්න වෙයි, මේකට එකතු වෙන්න වෙයි. එකතු වෙලා මේ කාඩ ප්‍රොවිෂන්ස් ටික මං හිතන්නේ මේ මහාචාර්ය ඒකකයට කාඩ ප්‍රොවිෂන්ස් ටික අනුමත කරන්න ඔබතුමා ක්‍රියා කරනවද? එහෙම නැත්නම් අනුමත කරන්නම බැරි නම් මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඔබතුමා ලබා දෙන්නේ කොහොමද? ඊළඟට අර පුරවන්න බැරි වෙලා තියෙන අධ්‍යන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 26ක් තියෙනවා. මේකෙන් යම් ප්‍රමාණයක් පුරවන්න නැතුව අනිවාර්යයෙන්ම ඒකකේ ගෙනියන්න බෑ. ඒක පුරවලා දෙනවද නැද්ද කියන එක මම ඔබතුමාගෙන් ගෞරවයෙන් අහනවා.
කරුවා මිතුමා.
ගරු නියෝජ්‍යක කතානායකතුමනේ, වෛද්‍ය අධ්‍යාපනය මම හිතන්නේ අනිකුත් ෆැකල්ටිස් උත් වැදගත්. නමුත් මෙඩිකල් ෆැකල්ටියක් ආරම්භ කරනවා කියන එක ආවට ගියට කරන්න බෑ. විවිධ දේශපාලඥයන්ගේ මතිමතාන්තරات එක්ක තමයි පසුගිය කාලය තුල වෛද්‍ය පීඨ ආරම්භ කරලා තින්නේ මේ රටේ. වෛද්‍ය අධ්‍යාපනය වැඩි කරන්න ඕනේ. හැබැයි ඒකට අවශ්‍ය වන්නා වූ යටිතල පහසුකම් සහ මානව සම්පතත් එක්ක තමයි සැලසුම් කරන්න ඕනේ. එතකොට වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය තින්නේ කුලියක්. හරිද? මහරෝහලා තින්නේ කුරුණෑගල කුරුණෑගල. එතකොට මේ දෙක අතර දුර ප්‍රමාණය කොච්චර තියෙනවද? කිලෝමීටර් 25කට වැඩි. දැන් කොළඹ නම් කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන වෛද්‍ය පීඨයේ තියෙන අල්ලපු යටේ පයින් යන්න පුළුවන් වෛද්‍ය ශිෂ්‍යන්ට සායනික කටයුතු වලට. මම මේ උදාහරණ කියන්නේ. පෙරදෙනියත් එහෙම. හැබැයි දැන් වෙලා තියෙන්නේ මේවා ආරම්භ කරනකොට තීන්දුව කරගන්න ඕනේ මේ සඳහා අවශ්‍ය සැලසුමත් එක්ක අවුරුදු 3 යනකොට සායනික පුහුණුව පටන් ගන්න ඕනේ. ප්‍රොෆෙසරල් යුනිට්ස් පටන් ගන්න ඕනේ. එතකොට රෝගීන් සහ වෛද්‍ය ශිෂ්‍යන්ගේ අනුපාතයක් තියෙනවා. ඒ අනුපාතය අනුව තමයි ඒ ඒ ඒ සායනික පුහුණුව සහ එක කරන්න පුළුවන් ප්‍රොෆෙසරල් යුනිට්ස් පටන් ගන්න පුළුවන් මහාචාර්ය ඒකක. දැන් මේ පිළිබඳව වග විභාගයකින් තොරව පටන් අරගෙන කුලියාපිටිය රෝහල දැන් අප්ග්‍රේඩ් කරන්න ඕනේ. ශික්ෂණ රෝහල බවට. එතකොට කුරුණෑගල රෝහලේ තිනවා ඇති වෙන්න රෝගීන් එනවා. සෑම වර්ගයක් සඳහා. එතන පහසුයි. නමුත් ওই පිළිබඳව තර්කයක් පහුගිය අවුරුදු 3ෙම තිබ්බා. මම දැක්ක මේ පාර්ලිමේන්තුවේ සභා මේ කමිටු කාමර වලට ගෙනල්ලා පහුගිය අවුරුදු 3ෙම සෞඛ්‍ය අමාත්‍යංශය, විශ්ව අධ්‍යාපන අමාත්‍යංශය සාකච්ඡා කළා මේ ගැන. පොඩකින්. ඔව්. දැන් ඔව්. ඒ නිසා මේ ලෙඩුන්ගේ ප්‍රශ්නයක් නැහැ. මොකද කුලියාපිටියේ රෝහල මේකට ප්‍රමාණවත් නැති නිසා මහාචාර්ය එක එක හදලා තියෙන්නේ දැන් කුරුණෑගල රෝහලේ තමයි. එතන කුරුණෑගල රෝහලටයි මේ කාර්ය මණ්ඩලයක් හා මේ කාර්ය මණ්ඩලයක් හා අධින කාර්ය මණ්ඩලයක් ඉල්ලන්නේ.
හොඳයි කරවන්නේ.
දැන් කොහොමත් ආචාර්ය අපි රත්සේකර මන්ත්‍රීතුමනි ඔය වගේම ප්‍රශ්නේ මොරටුවෙත් තා මං යන්තම් එක විසඳලා දුන්නා සයිටම් එකේ ගොඩ නැගිල්ල ඒකට බාර දීලා. ඊළඟට රෝහල් ටික සම්සුදානම් කළා. දැන් සබරගමුවේ ප්‍රශ්නයක් ආව. සබරගමු විශ්වවිද්‍යාලයේ තියෙන බලංගොඩ. හැබැයි දැන් වෛද්‍ය පීඨයේ තියෙන රත්නපුර. ඉතින් දැන් රත්නපුර රෝහල අප්ග්‍රේඩ් කළා. හැබැයි එතන ක්ලිනික් මේ ප්‍රොෆෙසර්ල් යුනිට්ස් එක හදන්න ඕනේ. දැන් ඒ ටික කරගෙන යනවා සෞදි ආරාධය ආධාරයට. දැන් අවසාන අදියරට ඇවිල්ලා තිනවා ගොඩනැගිල්ල පවා. මම මේ ප්‍රශ්නේ මම ඕනම් පාර්ලිමේන්තුවරම කැඳවන්නම්. තමුන්නාන්සලා උනන්දු දක්වන මන්තුරු ඉන්න කුරුණෑගල දිස්ත්‍රික්කේ එයාත් එක්ක සෞඛ්‍ය අමාත්‍යංශයයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය දෙකම මම ඊළඟ සැසිය වෙනකොට කැඳවලා නැත්නම් UGC එකට කැඳවලා මේ ප්‍රශ්නේ निराකරණය ඔබතුමාටත් මම ආරාධනා කරන්නම් ඒකට උනන්දුව දක්වන කුරුණෑගල දිස්ත්‍රික්කේ මන්ත්‍රුන්ට දෙන්නයි කියලා ඒක විශ්නල දෙන්න.
හොඳයි බොහොම ස්තුතියි. ගුණබල
මන්තයි මම ඇවිල්ලා ඉන්නේ මේ ළමයින්ට දැන් මේ ළමයින්ගේ පැත්තෙන් මේ ප්‍රශ්න අපි බලමු.
හොඳයි. නැවතුම විසඳුමක් දෙනවා කියන කර්මන්ත.
ඔබතුමාට බොහොම ස්තුතියි. මම එන ඒ රැස්වීමට එනවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 6 කරු ඉමිතියස් බාකීර් මාකර්මත්තා ජල සම්පාදන මැතිතුමාගෙන් ඇසීමට පැමිණ නැත. ප්‍රශ්න අංක 7 කරු ජයන්ත සමරවීර මැතිතුමා වාරි මාර්ග මැතිතුමාගෙන් ඇසීමට පැමිණ නැත. ගරු මයන්ත දිසානායක මැතිතුමා මහජන ආරක්ෂක මැතිතුමාගෙන් ඇසීමට අහනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අහනවා.
ප්‍රශ්න අංක 9 ගරු වාසුදේව නායකර මහත්මයා ගරු සංචාර ගිඩම් මහත්මයාගෙන් අසීමට පැමිණ නැත. ප්‍රශ්න අංක 10 ගරු වේලුකුමාර් මහත්මයා අධ්‍යාපන මහත්මයාගෙන් ඇසීමට පැමිණ නැත. දෙවනි වටය. ප්‍රශ්න අංක 2 ගරු කාවින්දේ සංජය වදන මහත්මයා අහනවද? සභාගත කරන්න.
සභාගත කරන්න.
ප්‍රශ්න අංක 3 සිවඥානම් සීදරන් මහත්මයා වනජීවී මහත්මයාගෙන් ඇසීමට අහනවද? සභාගත කරන්න.
සභාගත කරන්න.
ප්‍රශ්න අංක 6 කරු ඉමිතියස් බාගිර් මහත්මයා අහනවද?
ප්‍රශ්න අංක 6 අහනවා.
සභාගත කරන්න.
සභාගත කරන්න. ප්‍රශ්න අංක 7 කරු ජයන්ත සමරවීර මහත්මයා අහනවද?
ප්‍රශ්න අංක 7ත් අහනවා.
සභාගත කරන්න.
නියෝජකතානායකතුමා.
ඔව්.
මට පොඩි රීති ප්‍රශ්නයක්. දැන් කරු නියෝජකතානායකතුමේ ප්‍රශ්න ඉදිරිපත් කරේ මුල් කාලයේ මන්ත්‍රීවරයාගේ ප්‍රමුඛතාවය අනුව. එතකොට මන්ත්‍රීවරු වැඩි කියලා ඒක වෙනස් කරා. ඒක හොඳයි. මන්ත්‍රීවරුන්ට හැමෝටම මේ කාලය දෙන්න. නමුත් ගරු නියෝජකතානායකතුමනි අපි වගේ මන්ත්‍රීවරු 8 පාර්ලිමේන්තුවේ ඉඳලා කාලීනව මිනිසුන්ගේ ප්‍රශ්න ඇහුවා. කියන්නේ අපි පාර්ලිමේන්තුවේ එන්නේ මේ මොහොතේ මේ වෙලාවේ දැවෙන ප්‍රශ්නේ ආණ්ඩුවෙන් අහලා විසඳලා දෙන්න රටේ ජනතාව. හැබැයි ඒක යම් යම් නිලධාරීන් මැදිහත්වල ඒකට මට සාක්ෂිත් තියෙනවා ඔප්පු වෙනවා. ඒ කාලය ආපුවම එයාලත් එක්ක මම ගනුදෙනු ගන්නවා. මේවා නැති කරා. දැන් මට ප්‍රශ්නයක් නෑ මිනිසුන්ගේ ප්‍රශ්නයක් අහන්න. එතකොට අපි මෙච්චර වියදම් කරන මේ පාර්ලිමේන්තුවේ කරු නියෝජක කතානායකන ඔබතුමා දන්නවා ඔබතුමා මේක හොඳට මෙහෙවන. දෙකේ ගෞරවයට තියෙනවා. නමුත් අපිටත් අපිව පත් කරපු මන්ත්‍රී ජනතාවගේ ප්‍රශ්නේ කාලීනව අහන්න අවස්ථාව යම් යම් මැදිහත් වීම නැ නැති වෙනවනේ. ඒක අවස්ථාව ලබා දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලීමක් කරන කරු සභානායකතුමනි ඔබතුමා දන්නවා නිරන්තරයෙන් ප්‍රශ්නය. දැන් සති දෙකක් මට ප්‍රශ්නයි.
හොඳයි.
මම තමයි මේ පාර්ලිමේන්තුවේ තියෙන රීති ප්‍රකාරව ඒ වගේම ඒ කාලිනව ඒ ප්‍රශ්න බාර දෙන්නේ ආයතනයේ. ඉතින් ආයතනයේ මගේ ප්‍රශ්න ටික කල් දාලා නම් කල් මරලා ඒක ලොකු පෞද්ගලිකව පිළිගැනීමක් කරු
කතානායකතුමනි.
ඒකට හේතු තියෙනවා මම ඔප්පු කරලා පෙන්නනවා මේ ලියුමක් තියෙනවා ලේකම්වරයෙක් කියවපු මේ ස්ථාවර නියෝගත් වෙනස් කරලා.
හොඳයි. පැහැදිලි
කරගන්න. පැහැදිලිවම පේනවා ඒවා දේශපාලන අතපෙවීම් මත කරනවායි.
ඔව් ගරුවන්තමා
ඔය පාර්ලිමේන්තුවේ දේශපාලන අතපෙවීම් කරන දෙන්න එපා නියෝජ කතානායක.
හොඳයි. අද උදෑසන ගුණපාල රත්නසේකර මහත්මයා මාව පොත්ගලික හම්බෙලා ඔපිලොන්ද විමසීමක් කරා. මම එතුමාට චෝදනාවක් කරා පාර්ලිමේන්තුව කටයුතු පිළිබඳව කාර්ය උපදේශක කාර්ය සභාවට ඒ අදහස් ටික ලබා දෙන්න අපි එතෙන්දි කතා කරලා විසඳුමක් ලබා දෙන්නා කියලා. බොහොම ස්තුතියි. ගරු අනුර කුමාර දිසානායක මහත්මයා.
දුකරන්න. ඊයේ දිනේ හවස එකහමාරට පමණ
කරු මන්තුමා මේ විනාඩියක් දෙන්න මේ තව ප්‍රශ්න දෙකක් තියෙනවා කියලා කළා. ප්‍රශ්න අංක 9 ගරු වාසුදේව නායක මහත්මයා අහනවද?
සභාගත කරනවා.
සභාගත කරනවා. ප්‍රශ්න අංක 10 ගරු වේලුකුමාර් මහත්මයා අධ්‍යාපන මහත්මයා සභාගත කරනවා. ගරු අනුර ස්ථාවර නියෝග දෙක යටතේ ගරු අනුර දිසානායක මහත්මයා ඔබතුමාගේ කල් දෙන ප්‍රශ්නයක්
එක්කම පොඩි ස්ථාවර මේ රීති ප්‍රශ්නයක් මතු කරන්න ඔබතුමානි.
හොඳයි.
ගරු නියෝජ කතානායකතුමනි ඊයේ දිනේ හවස එකහමාරට පමණ පාර්ලිමේන්තුවේ කෝරම් එක නැහැ කියලා ඝනපූර්වේ නැහැ කියලා පාර්ලිමේන්තුව කල් තැබුවා විනාඩි 5ක්. දැන් ගරු නියෝජ කතානායකතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ස්ථාවර නියෝගල 11 වගන්තියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 73 ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ ඝනපූර්ණයේ මූලාසනාරූඪ මන්ත්‍රීවරයාද ඇතුළුව මන්ත්‍රීවරයන් විසි දෙනෙකුගෙන් සමන්විත වේ. ඕනෑම අවස්ථාවද ඝනපූර්ණයක් නොපවතින බවට කතානායකවරයා ගොව මුලසුනට මන්ත්‍රීවරයාගේ අවධානය යොමු කරනු ලැබුවොත් බෙදුම් සීනුව නාද කිරීම කතානායකවරයාව මුලසුනට මන්ත්‍රීවරයා විසින් හෝ අනකරු ලැබුලි යුත්තේ. මං අවස කියන්නේ ඊට වඩා. එතකොට මේකේ කියන්නේ මූලාසනයේ ඉන්න මන්ත්‍රීවරයාට සභාගර්භයේ ඉන්න මන්ත්‍රීවරයෙක් විසින් ප්‍රශ්නයක් මතු කරන්න ඕනා ඝනපූර්ණේ නැහැ කියලා. ඊට පස්සේ තමයි කතානායකවරයාට හෝ මූලාසනයේ ඉන්න මන්ත්‍රීවරයාට බලය පැවරෙන්නේ. ඒක විමසා බලලා ඝනපූර්ණ සීනුව කැඳවන්න. හැබැයි ඊයේ දිනේ කරු නියෝජ කතානායකට එකහමාරට ප්‍රබුතුමා ගිහලා බලන්න ආපහු ඒ රෙසෙප්ට් එක කිසිදු මන්ත්‍රීවරයෙක් ඝනපූර්ණ පිළිබඳ ප්‍රශ්නයක් මේ පාර්ලිමේන්තුව මතු කරේ නැහැ. පාර්ලිමේන්තුවේ මතු නොකර තිබියදී නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමා මුලසුනේ ඉඳගෙන එතුමා ඝනපූර්ණ නැති බව තීරුම් අරගෙන එතුමා නියෝගයක් දෙනවා ඝනපූර්ණ සීනුව කැඳවන්න කියලා. මම දන්නේ ඒ වෙලාවේ නිලධාරි මණ්ඩලයේ කවුද හිටියේ කියන්න. එනිසා ගරු මේ නියෝජ කතානායකතුමනි ඒකනම් සම්ප්‍රදාය. ඒ කියන්නේ මුලසුනේ ඉන්න මන්ත්‍රීවරයාට පුළුවන් නම් සභාවේ ඉන්න මන්ත්‍රීවරු ගණන් කරලා ඝනපූර්ණ සීනුව කැඳවන්න ඒකද වෙන්නේ. නමුත් මෙතෙක් කාලය සිද්ධ වුණු දේ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් තමයි ඒක අවධානය යොමු කරන්නේ. එනිසා ඔබතුමාගෙන් මම දැනගන්න කැමතියි ඊයේ සිදුවීම මොකද්ද? ඒක හරිද වැරදිද?
ඒක සම්ප්‍රදාය බවට පත් වෙන්න ඉඩ දෙනවද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
හොඳයි. ගරු මන්තුමා මමත් මේ වෙලාවේ ආපන ශාලාවේ ඉන්න වෙලාවේ සීනුවනාද කරන මටත් ඇහුණා. මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ ඔබතුමා මතු කරන ප්‍රශ්නය. මම මේ පිළිබඳව විමසලා කතා නැගතුමත් තාම සාකච්ඡා කරලා ඒ පිළිබඳව අවශ්‍ය තීරණ ලබා දෙන්න. ඔබතුමාගේ 27 ප්‍රශ්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාවේ විදුලි වාහන එකලස් කිරීමේ දිරිගැන්වීම මුවාවි ජාවාරම්කාර සමාගමකට වංචනික ලෙස බදුසහන ලබා දීමේ තීරණයක් හේතුවෙන් රාජ්‍ය බදු ආදායම් අහිමිවීම ගැන ව්‍යාපාරික ප්‍රජාව අතර ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ මේ ගරු සභාවේ අවධානය යොමු කරන කැමැත්තෙමි. මේක ගරු කතානායකතුමනි රාජ්‍ය ආදායම් අහිමිවීම පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, අපේ රටේ මේ වෙනමටත් ඉන්න වාහන ආනයනකරුවන්ගේ තමගේ ව්‍යාපාරවලටත් විශාල බලපෑමක් ඇති කරනු ලබන තීන්දුවක්. සාම්ප්‍රදායික පෙට්‍රල් හා ඩීසල් අභ්‍යන්තර දහන එන්ජින් සහිත වාහනවලින් ඉවත් වී පරිසර හිතකාමී විදුලි හා දෙමුහුන් වාහන වෙතට මාරු වී යුතු බවට ලෝක පරිමාණයෙන් ප්‍රමාණව ප්‍රවණතාවයක් තිබෙන රට බවද අප රටක් ලෙස ඊට අනුගත වී යුතු බවද විවාදයක් නැහැ. අපි කවුරුත් දන්නවා පරිසර හානි වලින් අඩු වාහනවලට මාරු වීමට අපි එකඟයි. එහෙත් අනෙකුත් බොහෝ අවස්ථාවලදී මෙන්ම මෙවැනි සුවිශේෂී තත්ත්වයක් පවා පටු ජාවාරම්කාරී වමනාවක් වෙනුවෙන් පාවිච්චි කිරීමේ කනගාටුදායක උත්සාහයක් මා මේ පාර්ලිමේන්තුවේදී ගරු කතානායකතුමනි ඉල්දරු කරන්නේ. 2023-09-08 තමින් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අලුත් විදුලි හා අනුව විදුලි වාහන හා දෙමුහුන් වාහන එකලස් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට අදාළ එකතු කරන ලද වාහන කට්ටල ආනයනදී ශූන්‍ය තීරුබදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා. මා මේ ප්‍රශ්නය ජනාධිපතිවරයා ලෙස සඳහන් කරන්නේ ඔහු විෂය භාර අමාත්‍යවරයා. පවතින හා නව සමාගම් මේ සඳහා සුදුසුකම් ලැබීමට නම් 2023 සැප්තැම්බර් මාස පළවෙනි දින සිට වසර දෙකක සහන කාලය තුළ ඩොලර් මිලියන 50කට අවම වශයෙන් ආයෝජන රට තුළ සිදු කළ යුතු බවට කොන්දේසියක් ඉන් පැනවුණා. මාගාව තියෙන කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා අත්සන්කොට ඉදිරිපත් කරන තිබෙන කැබිනට් පත්‍රිකාව. ඒ කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව තිබෙනවා තවද විදුලි වාහන එකලස් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක අවම ආයෝජන සීමාව සපුරා ඇතනම් ජාත්‍යන්තර නිෂ්පාදකින්ද ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ගවේෂණය කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස මෙම ප්‍රතිපත්තිය සාකච්ඡා කළ හැකි කියලා. ඒක තමයි කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ. ඊට පස්සේ කෙසේ වුවද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තවත් කැබිනට් පත්‍රිකාවක් මගින් පෙරදී, ඒ කියන්නේ මීට පෙර විශාල ආන්දෝලනයට තුඩු දීලා තිබෙන ෆොක්ස්වැගන් කර්මාන්තශාලාව වීදිකම් ජනප්‍රිය ලෙස කිව්වොත් පෙරදී සොනෝන් ඔටෝමොබයිල් ඇසම්බලි ප්‍රයිවට් ලිමිටඩ් ලෙස හැඳින්වූද දැන් වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසම්බලි ප්‍රයිවට් ලිමිටඩ් ලෙස හඳුන්වනවූද සමාගමට මෙම ශූන්‍ය බදු ප්‍රතිපත්ති අනුගමනය කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. මේ තියෙන්නේ එතුම දාපු කැබිනට් පත්‍රිකාව. කවුද මුදල් අමාත්‍යවරයා? ඒතර ඉස්සලා කැබිනට් පත්‍රිකාවක් දාලා ඩොලර් මිලියන 50කට වඩා වැඩි ආයෝජනයක් සිදු කරලා තිබෙනවා නම් ඔවුන්ට තීරු බදු ශූන්‍ය අවස්ථාවක් ලබා දිය යුතු කියලා මේ කැබිනට් පත්‍රිකාව යෝජනා කරනවා. දෙවෙනුව ඒ විතරක් නෙවෙයි, ඒ සමාගමට අදාළ කැබිනට් පත්‍රිකාවක් වෙනම සම්මත කළ යුතුයි කියලා යෝජනා කරනවා. දෙවෙනුව ගරු ජනාධිපතිවරයා මේ කැබිනට් පත්‍රිකාවේ මූලික ප්‍රතිපත්තිය හදලා දෙවෙනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා අර මා කලින් කියන ලද සමාගමට ශූන්‍ය බදු ප්‍රතිපත්ති අනුගමනය කරන්න ඉඩ දෙන්න කියලා. ඒ අනුව මෙම සමාගමට වසර 8ක ඒ කියන්නේ දෙන්න කියලා. හැබැයි මේ සමාගම මීට පෙර ආයෝජන මණ්ඩලයත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. මේ පළවෙනි එක නෙවෙයි. විශේෂයෙන්ම ඔටෝමොබයිල් ඇසම්බලි ප්‍රයිවට් ලිමිටඩ් ලෙස හඳුන්වන සමාගමට මෙම ශූන්‍ය බදු ප්‍රතිපත්ති අනුගමනය කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. මෙම සමාගම 2015-08-13 දින ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමක් අත්සන් කර තිබුණේ කුලියපිටිය ප්‍රදේශයේ ෆොක්ස්වැගන් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව පවත්වා ගැනීම වෙනුවෙන්. ඒ අනුව මෙම සමාගමට වසර 8ක බදු සහනයක් ලබා දී තිබූ අතර ඉන්පසුව 15ක බදු අනුපාතයක් හෝ පවත්න ආදායම් බදු අනුපාතය යන දෙකෙන් අඩු අනුපාතයකට බදු සහන ලැබීමට හිමිකම් ලබා දී තිබුණා. මේ කර්මාන්තශාලාව ආරම්භ කරනකොටම ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් කියලා අවුරුදු 8ක් මුළුමනින්ම බදු වලින් ඉවත් කරන්නත් තව අවුරුදු 6ක් සහන බදු කාලයකට ලබා දීලා තිබුණා මේ සමාගමට.
දැන් තමුන්නාන්සලගේ කැබිනට් මණ්ඩලයට නැවත කැබිනට් පත්‍රිකාවක් එනවා එම සමාගමට නැවත බදුසානයක් ලබා දෙන්න කියලා. එතකොට ඒ අනුව එම සමාගම 2017 1 දෙවැනි දින එකතු කරන ලද වාහන කට්ටල ආනයන කර විදුලි වාහන එකලස් කිරීමෙන් 2017 11 17 දින කැබිනට් තීරණයක් මගින් CC 3000 දක්වා පෙට්‍රල් හා ඩීසල් දෙමුන් වාහන එකලස් කිරීමටත් අවසර ලබා දී තිබුණා. CC 3000 දක්වත් එකලස් කරන්න ඒගොල්ලන්ට අවසර ලබා දී තිබුණා. ඒ ආනයන කර ලබන එකතු කර ලද වාහන කට්ටල මත සියලු බදු 30%ක අය කිරීමක් යටතේ. ඒතර එන්ජින් ධාරිතාව 3000ක් වන ඒවත් එකලස් කරන්න අවසර දුන්නා. හැබැයි එදා ආයෝජන මණ්ඩලයෙන් අවසර දෙන්නේ මොකද්ද? 30%ක බදු අනුපාතයකට යටත් වූ. දැන් මේක කැබිනට් පත්‍රකව අනුමත කරලා තිබෙනවා. ආයෝජන මණ්ඩලත් එක්ක කිවිසුමක් අත්සන් කළා තියෙනවා. දැන් නැවත මොකද කරන්නේ? ඒකටද ශූන්‍ය බදු අනුපාතය සඳහා මෙම කැබිනට් පත්‍රකව ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් නව කැබිනට් පත්‍රිකාව මගින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා, ඒ කියන්නේ ජනාධිපතිවරයා, ඔය කාටත් එකතු වෙන්න කියලා මෙතන ඇවිල්ලා කෑ ගහන්නේ එතුමා, මතක තියාගන්න. එකතු වෙන්න කියන්නේ මේවටද? හැමදාම ඇවිල්ලා කියන්නේ එකතු වෙන්න කියලා. හරිද? නමුත් නව කැබිනට් පත්‍රිකාව මගින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා මෙම සමාගමේ විදුලි වාහන හා දෙමුවන් වාහන එකලස් කිරීමට යන සහ නිෂ්පාදනය කිරීමට අදාළ එකතු කරන ලද වාහන කට්ටල ආනයනයේදී 130ක බදුව අය කිරීම වෙනුවට බදු ශූන්‍ය කිරීමට යෝජනා කර තිබෙනවා. මම දැනගන්න කැමති මේ කැබිනට් මණ්ඩල නියෝජනය කර ඇමතිවරුන්ගේ ආයෝජන මණ්ඩලයත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා අවුරුදු 8ක බදු සහනයක් ලබා දීලා තව අවුරුදු 6ක සහන බදු කාලයක් ලබා දීලා ඊට අමතරව එන්ජින් ධාරිතාව 300යි CC වෙන ධාරිතාවෙන් සුතු වාහනයකට 30%ක බදු අනුපාතයක් අනුද්වලා දී තිබියදී කැබිනට් අනුමැතිය අරන් තිබිලා ඇයි මේ කැබිනට් පත්‍රිකාව මේ කැබිනට් අනුමැතිය වෙනස් කරන්නේ? ඇයි මේ ආයෝජන මණ්ඩල ගිවිසුම වෙනස් කරන්නේ? මම දැනගන්න කැමතියි. මම කියනවා පූර්ව කැබිනට් පත්‍රිකාව ගෙනාවේ මේකට වෙන කාටවත් දෙන්න නෙමෙයි, එයා හොයා ගන්න හයිට දෙන්න, සාගලගේ යාළුවන්ට දෙන්න. වෙන මොකද්ද මේ කියන්නේ? ඒක නෙමෙයි කතාව. මේ සාගලගේ යාළුවන්ට නෙමෙයි මේව බෙදන්න හදන්නේ. හරිද? ඒතර කැබිනට් පත්‍රිකාව වෙනස් කරනවා, ගිවිසුම් වෙනස් කරලා අලුත් කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කරනවා ශූන්‍ය බදු අනුපාතයකට යන්න කියලා. හරිද? මෙම සමාගම 2015 සිට මේ වනතෙක් ආයෝජන කර ඇත්තේ සමාගමේ විගණක අධිපතිවරුන් ප්‍රකාශ කරන පරිදි රුපියල් බිලියන 8ක් පමණි. හරිද? ඒ අනුව ශූන්‍ය බදු අනුපාතයට හිමිකම් කීම සඳහා ඩොලර් මිලියන 50ක ආයෝජනයක් මෙරට තුල සිදුවිය යුතු බවට කැබිනට් මණ්ඩලය විසින් පැනවූ කොන්දේසියද සලකලානේ. මොකද ඩොලර් මිලියන 50ක ආයෝජන කළානේ. මේ සමහරව ඉඩමේ වටිනාකම, සමහරව ලංකාවේ බැංකුවලින් ගත්ත මුදල් මේ ආයෝජන කළා තිබෙනවා. හැබැයි පූර්ව කැබිනට් පත්‍රිකාව කියන්නේ මොකද්ද? ඩොලර් මිලියන 50ක ආයෝජන කැඳවන්න ඕන කියලා. හැබැයි ඩොලර් මිලියන 50ක ආයෝජනක් වෙතට ඇවිල්ලා නේ මේක ගණනය කරලා ඩොලර් මිලියන 50ක් නෑ දැන්ට කරලා තියෙන ආයෝජනේ. වාහන සහ එකතු කරලද වාහන කට්ටල ආනයනයේදී රජයට ලැබිය යුතු අතිවිශාල බදු මුදල් අහිමි කර ගනිමින් සිටින බවටද ගජමිතුරු සමාගම් වලට විශේෂ වරප්‍රසාද ලබා දෙමින් සිටින බවටද ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ල වෙනවා. මේක අද නෙවෙයි, මම මීට කලින් ඔබතුමාට මෙතන පෙන්වා දුන්නා. ප්‍රීමා ආයතනයට සෙරෙන්ඩිප් ආයතනයට අත්‍යවශ්‍ය ලාභ ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දුන්නේ කොහොමද කියලා මම මේක පෙන්වා දුන්නා මේ මණ්ඩලෙදි. හරිද? ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මේ ප්‍රශ්නේ ඇහුවා. 210ට පිටි ලබා දෙන්න තිබියදී පාරිභෝගිකයන් ගන්න 165ට දෙන්න තිබියදී 210ට ලබා දුන්නේ සමාගම් දෙකකට ලාභ ලබන්න. සාගලගේ යාළුවෝ එච්චරයි. සිංගප්පූරුවට යන්න කලින් කරපු එකඟතාවයන් මේවා. හොඳට දැනගන්න. ඒ විතරක්ද? තව එකක් මම ඉදිරිපත් කරන්නම් හෙට කර්මාන්ත අමාත්‍යතුමාගේ. හෙට ඒක දෙන්නම්. ට්‍රේඩින් බලපත්‍ර දුන්නේ කොහොමද කියලා ඇපටයිට් යවන්න. ඒක මම හිත ගන්නම්. ඇපටයිට් පොස්පිට් යවන්න. මම ඒක නිසා කලින් කිව්ව ඔබතුමාට ලෑස්ති වෙන්න. හරි. හරිද? මේ தත්ත්වය තුල පැන නැගින පහත ගැටළු වලට පිළිතුරු අදාළ අමාත්‍ය විසින් සභාව හමුවේ තිබුණ නැත මම අපේක්ෂා කරනවා. මා හිතනවා මේ ආර්ථික කඩාවැටලා තිබෙන වෙලාවක රට විශාල ප්‍රශ්නයක් මතුවලා තිබෙන වෙලාවක අඩුම තරමේ මේ වෙලාවේදී රජයට ලැබෙන හැම සතයක්ම වටිනවා, රටට ලැබෙන හැම ඩොලරයක්ම වටිනවා. හැබැයි මොකද සිදු කරමින් තිබෙන්නේ? Taman එක ගජමිතුරු සේවනයේ යෙදෙන, හරිද, කණ්ඩායම් තෝර තෝර විවිධ බදුසාන දෙන භාණ්ඩාගාරයට එන්න තියෙන ධනෙ සමාගම් වලට හරවනවා. ඒක ප්‍රීමයකටත් කරා, සෙරෙන්ඩිප් එකටත් කරා, පොල් තෙල්ලකටත් කරා, පිටි සීනි මෑන්ටත් කරා. ඒකට තමයි උනාසල කරන්නේ. දැනුත් ඒකනේ කරන්නේ. ඒ නිසා මම මේ කැබිනට් පත්‍රය දෙකම මාගාව තිබෙනවා. ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාද? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රශ්න පිළිබඳ මම අමාත්‍යතුමාගෙන් අපේක්ෂා කරන කවුද නැමැතිතුමා උත්තර දෙන්නේ කවුද
සභානායකතුමා
ඔබතුමා
නියෝජ්‍ය කත
අපම අහුවේ නැහැ
සභානායකතුමා
මයික් එක මුදල් ලේකම් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශයට හෙට දිනේදී පිළිතුරු දීමට අපේක්ෂා කරනවා
හරි හොඳයි මම දන්නවා ඒ විතරක් නෙමෙයි මම දැනගන්න කැමති මේ පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශයේ මේ කැබිනට් පත්‍රිකාව පිළිබඳ දාපු නිරීක්ෂණත් ඉදිරිපත් කරන්න කියලා මේ කැබිනට් පත්‍ර මූලික කැබිනට් පත්‍රිකාව පිළිබඳව මම දන්නා පරිදි කර්මාන්ත අමාත්‍යාංශයේ නිරීක්ෂණ ඉදිරිපත් කරා ඉදිරිපත් කරන සූදානම තමයි මම දැන් ඉදිරිපත් කරන්නේ නැද්ද කියලා මොකද පත්‍රිකාව ජනාධිපති කෙනෙක් නේද ඒ නිසා මම දැනගන්න කැමති කර්මාන්ත අමාත්‍යාංශයේ මේ පිළිබඳ ඉදිරිපත් කරපු නිරීක්ෂණත් මේ සභාවට ඉදිරිපත් කරන මම කැමතියි. ඒතොර දැනගන්න කැමතියි. මොකද කර්මාන්ත අමාත්‍යාංශයේ මේ කැබිනට් පළමු කැබිනට් පත්‍රිකාව පිළිබඳව ධර්ණ ස්ථාවරය කියලා. මොකද ඒකේ අර කෙටුම්පත් නිරීක්ෂණ මාගාව තියෙනවා. සම්මදාපික දන්නේ නැති නිසා මම ඔබතුමන් ඉල්ලන්නේ ඒ නිරීක්ෂණත් ඔබතුමා ඉදිරිපත් කරා. ඒ නිසා මම මේ ප්‍රශ්න පිළිබඳව ගරු නියෝජ්‍ය කතානායක සභාවේ අවධානය යොමු කරනවා.
හොඳයි.
විදුලි වාහන දෙමුහුන් වාහන එකලස් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට අදාළ එකතු කරලද වාහන කට්ටල ආනයනදී ශූන්‍ය බදු තීරු බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කර තිබේද? වෙස්ට් ඔටෝමොබයිල් ඇසම්බලි ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් එම සමාගමට ශූන්‍ය බදු ප්‍රතිපත්තිය අනුගමනය කර ලෙස ඉල්ලා තිබේද? නැත්නම් බලෙන්ම දෙනවද දන්නෙත් නැහැ. හරිද? තිබේද? ඒ වගේම වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසම්බලි ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට එකතු කරලද වාහන කට්ටල ආනය කිරීමේදී ශූන්‍ය තීරු බදු ගෙවීමේ සහනය ප්‍රදාන කර ලැබ තිබේද? හතර වෙනුව ආයෝජන මණ්ඩලය සමග මීට පෙර ගිවිසුමක් අත්සන් කර තිබියදී කැබිනට් මණ්ඩලය යම් බදු ප්‍රතිපත්තියක් මේකට තීරණය කරලා තිබියදී ඒ මුළු ගිවිසුම පැත්තකින් තියලා අර ලබා දිය යුතු 130 බද්දත් අයින් කරලා නැවත ශූන්‍ය බදු ප්‍රතිපත්තියක් මෙම සමාගම ලබා දීම සඳහා විශේෂ වූ කරුණු කවරේද කියලා මෙම සභාවට කරුණු ඉදිරිපත් කරනවා ඇතයි මම බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අවස්ථාව ලබා දුන්නාට
බොහොම ස්තුතියි ඔබතුමාට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු අනුසානක මැතිතුමාගේ 27-2 අද දින ප්‍රශ්නෙට හෙට දිනේදී පිළිතුරු දෙන්න
මට බොහොම ස්තුතියි. විපක්ෂනායකතුමා
පොඩි වෙලාවකුත් ඉතුරු වෙලා තියෙන නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට මට අවස්ථාව ලබා දෙන්න කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු අග්‍රාමාත්‍යතුමත් සභානායකතුමත් මේ සභාවේ සිටින මොහොතේ ප්‍රශ්න කිහිපයක් මම ඉදිරිපත් කරන්න සූදානම්. දැන් ලිට්‍රෝ ගෑස් මිල 343කින් ඉහළ දමලා, වතුර බිලත් ඉහළ දමලා, ඒ වගේම විදුලි බිලත් තුන්වෙනි වතාවට ඉහළ දමන්නට කටයුතු යොදලා තිබෙනවා. මේ වගේ තත්ත්වයක් තුළ ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද ඔබතුමන්ලාගේ ප්‍රතිපත්තිය ආර්ථික වර්ධනය ආර්ථිකය පුළුල් කිරීම නෙවෙයි. ඔබතුමන්ලාගේ ප්‍රතිපත්තිය ආර්ථිකය කුඩා කිරීම, ආර්ථිකය සංකෝචනය කිරීම. එතකොට මේ ආර්ථික සංකෝචනය තුළ ආදායම් අඩු වෙනකොට, ආදායම් මාර්ග නැති වෙනකොට කොහොමද මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ? මට පොඩ්ඩක් උත්තරයක් දෙන්න. මේ විදියට ජල බිල වැඩි කරලා, විදුලි බිල වැඩි කරලා, ගෑස් බිල වැඩි කරලා සංඛ්‍යාලයක නම් ඉදිරිපත් කරන උද්දමන වේගය හොඳටම අඩු වෙලයි කියලා. හැබැයි ඒක මිනිසුන්ගේ ඇඟට, පතට, හදවතට, බඩට, කටට නම් දැනෙන්නේ නැහැ. අනිත් එක මම පෙන්නලා දෙන්න කැමති මේ රටේ මහා ලොකු කඩාවැටීමක් තියෙනවා. දැන් ඔබතුමාට කියන්න කැමති පහුගිය අවුරුදු 12ට අලි 3765ක් මැරිලා, මේ මාස 9ට අලි 291ක් මැරිලා, සැප්තැම්බර් මාසයේ විතරක් අලි 20ක් මැරිලා, මහා වනජීවී පාරිසරික විනාශයක්. දැන් වනජීවී අමාත්‍යංශයේ කුලිය ගෙවලා නැහැ, විදුලි සෝපාන යන හිටිලා, මහා බරපතල කඩාවැටීමක්. දැන් ගෙවුණු පැය 48 තුළ පුද්ගල අතුරුදහන් වීම 11ක්, ඒ 11ට බාල වයස්කාර 5 දෙනෙක්යි තියෙන්නේ. දැන් වෛද්‍ය විරාජ් පෙරේරා මැතිතුමා කියනවා මේ රට දැන් මහා කුඩු පරාදීසියක් බවට පත් වෙලා, දැන් අලුත් ඩ්‍රග් එකක් ඇවිල්ලා තියෙනවලු zombi drugs. zombies කියන්නේ ඒ ඩ්‍රග් ගැහුවම මිනිස්සු zombies ලා වෙන මහා බරපතල ප්‍රශ්නයක්. ඒතර UNDP එක තියෙනවා මේ රටේ 10 දෙනෙක්ගෙන් 6 දෙනෙක් අවදානම් තත්ත්වයේ කියලා. ලක්ෂ 221ක් ජනගහනය එයින් ලක්ෂ එකසිය විසිතුනක් අවදානම් තත්ත්වය කියලා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ මේ රජය කටයුතු කරන මේ නිකම් කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ. විදුලි බිල වැඩි කරනවා, ජල බිල වැඩි කරනවා, ගෑස් බිල වැඩි කරනවා, ආර්ථිකය සංකෝචනය කරනවා, ආර්ථිකය කුඩා කරනවා, ජීවන බර වැඩි වෙනවා, ආදායම් මාර්ග අඩු වෙනවා, ලැබෙන ආදායම නැති වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ ඔබතුමන්ලා කොහොමද මේ කැබිනට්ුවක් හැටියට එකට එකතු වෙලා, මං අහන්නේ හෘද සාක්ෂියට එකඟවද මේ ගෑස් බිල වැඩි කරේ? කොහොමද මෙහෙම කරන්නේ? ආර්ථිකයේ කුඩා කර කර තමුන්නාසල ජනතාවගේ කරපිට හිස මත බරපටවනවා. ඉතින් මම ඉල්ලීමක් කරනවා ඔබතුමන්ලාගේ මේ මේට වැඩිය සංවේදී වෙන්න. මහා බරපතල ප්‍රශ්නයක්, මහා බරපතල ඛේදවාචකයක් අද රටේ සිදුවේ. ඒ වගේම මගේ අවසාන කාරණාව ගරු අග්‍රාමාත්‍යතුමනි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා DW කියන ජර්මන් චැනල් එකට ඉන්ටර්විව් එකක් දෙමින් යම්කිසි ඉඟියක් කරලා තිබෙනවා. මේ කාඩිනල් හිමිපාණන් වහන්සේ බිෂප් කොන්ෆරන්ස් එකයි අතර පරස්පර මතයන් තිබෙනවායි කියලා. හැබැයි අති උතුම් හැරල් ඇන්තනි ගෞරවනීය බිෂප්තුමා ප්‍රකාශ කරලා තිබෙනවා කාඩිනල් හිමිපාණන් වහන්සේ සහ බිෂප්ස් කොන්ෆරන්ස් එකත් අතර කිසිම පරස්පරයක් නැහැ, කිසිම වෙනසක් නැහැ කියලා. ඒ අයගේ එකම ඉල්ලීම ප්‍රෙසිඩෙන්ෂියල් කමිෂන් වාර්තාවේ නිර්දේශ ටික වහම ක්‍රියාත්මක කරන්නයි කියලා. ඇයි ඒක ක්‍රියාත්මක කරන්නට අපොහසත් වෙන්නේ? දැන් අපි දැක්කා DW ඉන්ටර්විව් එකේ කියනවා, ජනාධිපතිවරයා කියනවා මේ ඉන්ටර්නැෂනල් ඉන්ක්වයරි එකක් අවශ්‍ය නැහැ කියලා. හැබැයි එතුමාම තමයි කිව්වේ ඉන්ටර්නැෂනල් ඉන්ක්වයරි එකක් ලබා දෙනවායි කියලා. එතුමාම කිව්වා ඒක. එතුමාම විතකේ තනතුරේ නොසිටින අවස්ථාවේ එහෙම කියලා. ජනාධිපතිවරයා වුණාම කොහොමද ඒක වෙනස් වෙන්නේ? ඉතින් මම අහන්න කැමතියි, ඇයි කාඩිනල් හිමිපාණන් වහන්සේ බිෂප් කොන්ෆරන්ස් එකක් ඉල්ලන ඊස්ටර් සන්ඩේ ටෙරරිස්ට් ටැක් එකේ පිළිබඳව ජනාධිපති කොමිසමේ නිර්දේශ ටික ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? දැන් කාගේවත් විශ්වාසයක් නැහැ මේ ඔය මොකද්ද නාලිකාවක ගිය වාර්තාවක් පිළිබඳව මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කමිටුවක් දාලා ඒක පීක්ෂණය ගැන කිසි කෙනෙකු විශ්වාසයක් නැහැ. ඇත්තටම කිසිම කෙනෙකුගේ කවදුරටත් දේශීය යාන්ත්‍රණයක් පිළිබඳ විශ්වාසයක් නැහැ. දැන් මමත් පුද්ගලිකව හැමදාම කිව්වේ අපේ ප්‍රශ්න අපි විසඳ ගන්නට ඕන දේශීය යාන්ත්‍රණයක් කරහා. දැන් අපිටත් විශ්වාසයක් නැහැ මේ දේශීය යාන්ත්‍රණය පිළිබඳව. අපි කවදාවත් කිව්වේ නැහැ මේ ඉන්ටර්නැෂනල් ඉන්ක්වයරිස් වලට යන්නේ කියලා. නමුත් අපිටත් විශ්වාසයක් නැහැ. අපිත් මේ රටේ ස්වෛරීත්ව වෙනුවෙන් පෙනී සිටියා. මෙමන් තත්ත්වයක් තුළ මම යෝජනා කරනවා, ඇත්තටම ආගමික නායකින් අතර ભેද බිඳුවී නැති කිරීම ඒක මහා පාප කර්මයක්. ඒ නිසා හිමිපාණන් වහන්සේ කාර්නිලතුමත් බිෂප් කොන්ෆරන්ස් එකත් අතර කිසිම පරස්පරයක් නැහැ කියන එක අපේ ගෞරවනීය හැරල්ඩ් ඇන්තනි පෙරේරා ගෞරවනීය බිෂප්තුමා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක නෙවෙයි අවශ්‍ය වෙන්නේ, ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ ටික ක්‍රියාත්මක කිරීමත් පාස්කු විවාදයේ ඉස්මතු වුණු කරුණු කාරණා පිළිබඳව අලුත් ඉන්ක්වයරි එකක් අවශ්‍යයි. ඒ ඉන්ක්වයරි එකට ජාත්‍යන්තර සම්බන්ධතාවයක් තිබිය යුතුමයි කියන එක අපි විශ්වාස
කරනවා. සභානායකතුමා,
සභානායකතුමනි, පාස්කු සිද්ධිය සිදුනේ 2019 වර්ෂයේ අප්‍රේල් මාසේ පාස්කු ඉරිදා. එතකොට ඒ සිට දැන් අද වෙනකොට අවුරුදු 4ක් ගත වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදීත් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කළා. එහි වාර්තාවකුත් තිබෙනවා. ඊට පස්සේ මලල්ගොඩ කමිටු වාර්තාවක් තිබෙනවා. ඊට පස්සේ ජනාධිපති කොමිෂමක් පත් කළා. එම වකවානුව තුළ ඒකේ වාර්තාවක් තිබෙනවා. මේ සියලුම වාර්තා ජනාධිපති කොමිෂමකින් වාර්තාවක් ඉදිරිපත් වුණාම ඒ වාර්තාවේ තිබෙන්නා වූ කරුණු නීතිපතිට යොමු කළා. නීතිපතිවරයා විසින් එහිදී මතු කරුණු සාක්ෂි බවට පරිවර්තනය කරන්න ඕනේ ජනාධිපති කොමිෂන් සභා පනත අනුව. ඒක නීතිපති දෙපාර්තමේන්තුවේ තමයි ඒ කාර්යභාරය සිද්ධ වෙන්නේ. ඒ වගේම හැමදාම අපි රටක් හැට දරන ස්ථාවරයක් තමයි පාස්කු සිද්ධිය අවාසනාවන්ත සිද්ධියක්. ඒක නත් කිසිම තර්කයක් නැහැ. හැබැයි 1983 ඉඳලා
2009 මැයි මාසෙ වෙනකන් මෙරටේ විවිධ ආකාරයෙන් ඝාතනයන් සිදු වුණා ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා. ඒ තුලින් දහස් ගණනක් මිය ගියා. ඒ අවසන් කිරීමට ගිහිල්ලත් සිවිල් පුරවැසියන්ගේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ ජීවිත ගණනාවක් අහිමි වුණා. දේපළ අහිමි වුණා. රටේ සංචාරක ව්‍යාපාරයට ආර්ථිකයට මහ බැංකුවට පවා ප්‍රහාර එල්ල වුණා. ඒතකොට මේ පහුගිය දශක දෙකක් තුනක් තිස්සේ මේ රටේ සිදු මේ ත්‍රස්තවාදී ක්‍රියා සියල්ල මේ රටේ ආර්ථික පසුබෑමේ එක සාධකයක් බවට පත් වෙන අනිත් සාධක අතර. ඒක නිසා මෙහිදී දැන් ජාත්‍යන්තර පරීක්ෂණයකට යනවයි කියලා කියන්නේ අපි විවෘත කරනවා අපේ රට ජාත්‍යන්තරයේ UNHCR එකේ ඒ ගෙන්නව කරුණු පිළිබඳව අපි නිරාවරණය. ඉතින් බොහොම පරිස්සමෙන් තමයි ඒ පිළිබඳව අපිට කටයුතු කරන්න වෙන්නේ. ඉතින් ඒ කාරණේ තමයි මෙහිදී හුවා දක්වන්න තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ ජනාධිපති කොමිෂන් සභාවල වාර්තා සාක්ෂි බවට කඩිනමින් පරිවර්තනය කළා. ඕන නීතිපති දෙපාර්තමේන්තුවට තව පිරිස් බඳවාගෙන හරි මේවා කඩිනම් කළා. මේවා ක්‍රියාත්මක කිරීම මා හිතන්නේ පළවෙනි ප්‍රධාන කටයුත්තකට අපි කළ යුතුයි කියන මතේ අපිත් ඉන්නවා කියන එක මෙහිදී මම සඳහන් කරනවා.
බොහොම ස්තුතියි. විපක්ෂ නැතුවා කෙටියෙන්.
ගරුනීචක ප්‍රණායකතුමනි, විශේෂයෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලෙදී රන් පදක්කමකින් රට දින වූ තරුෂිට අපි සුබ පැතුම් එකතු කරනවා මේ සභාවේ සියලු දෙනාම. වසර 21කට පසුව චීනයේ පැවැත්වෙන 19 ආසියානු ක්‍රීඩා උළෙලෙදී මීටර් 800 කාන්තා දහවන ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් 18 හැවිරිදී තරුෂි කරුණාරත්නට මේ සභාවේ සියලු දෙනාගේ ලංකාවාසී ජනතාවගේ උණුසුම් සුභවැතුම් අපි එකතු කරනවා. ඒ වගේම පිටුපස සිටින් යෝධ හෙවණැල්ලක් වුණු ඒ මහා වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය අපි කෘතඥපූර්වකව සිහිපත් කරමින් ආසියානු ක්‍රීඩා උළෙලේ අනිකුත් පදක්කම් ලැබූ හා දක්ෂතා දක්වූ සියලු දෙනාටත් අපි සුභපැතුම් එකතු කරන්නට ඕන. විශේෂයෙන්ම හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සහ මීටර් 400 පිරිමි සහ කාන්තා සහය දිවීමේ ඉසව්වෙන් රිදී සහ ලෝකට පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් අපි මේ අවස්ථාවේ කිසිම බෙහෙදයකින් තොරව 225 දෙනාගේම සුභපැතුම් එකතු කරනවා කියන යෝජනාව ඉදිරිපත් කරනවා.
සභා නායකතුමා,
ගරු විපක්ෂ නායකතුමාගේ යෝජනාව මම ස්ථිර කරනවා. විශේෂයෙන්ම වලල රත්නායක වැනි විද්‍යාල එදා ඉඳලම ක්‍රීඩා අතින් දක්ෂතාවයන් පෙන්නුම් කළා. ඉතින් අපි අධ්‍යාපන අමාත්‍යාංශය හැටත් මේ ක්ෂේත්‍රය තුළ ජාතික මට්ටමට අවශ්‍ය ක්‍රීඩා ක්‍රීඩිකාවන් බිහි කිරීම සඳහා ඔය කොවිඩ් 19 පස්සේ සියලුම ක්‍රීඩා ඉසව් ආරම්භ කළ දැනට සම්පූර්ණ කරගෙන යනවා. මම හිතන්නේ ඒකෙන් මහත් පිටුවලක් වේවි ඉදිරි කාලය තුළ මේ ජවනාහ පිටිය වගේම අනිකුත් ක්‍රීඩා සංවර්ධනය කර ගැනීම සඳහා අපි සුභ පැතුණුත් පිරිනමන මම මේ යෝජනාව ස්ථිර.
බොහොම ස්තුතියි. අනුරදිසා නායකතුමා,
ගරු නියෝජක තනතුරුනි, විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරන යෝජනාව වැදගත් යෝජනාවක්. විශේෂයෙන් අපේ රටේ ගොඩක් ජයග්‍රහණ අහිමි වූ රටක් අපිට. සමහර ක්‍රීඩා ශාස්ත්‍ර පිළිබඳව විශාල ව්‍යාකූලත්වයක ප්‍රමාණ වෙලා තිබෙන වෙලාවක්. ඒ වගේ වෙලාවක ආසියානු ක්‍රීඩා උළෙලේ මෙවැනි දස්කම් දපු දරුවන්ට අපේ ප්‍රණාමය අපි ස්තුති පුද කරන්න ඕන. ඊළඟ මම සුසිල් ප්‍රේමජයන්ත ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ විමසන්න කැමතියි. දැන් දීර්ඝ දවසක් අර උසස් පෙළ දරුවන්ගේ විභාගය කවදද කියන එක පිළිබඳ දැන් අවිනිශ්චිතතාවයකට ඇවිල්ලා තිබෙනවා. ඒ මොකද ඔබතුමාලා දිනයක් ප්‍රකාශකපත් කරා. ඊට පස්සේ දිනය පිළිබඳව සමහර දෙවෙනි වර තුන්වෙනි වර ලියන දරුවන්ගෙන් ප්‍රශ්නයක් මතු වුණා. ඒක අවස්ථා ගණනාවකදී මේ පාර්ලිමේන්තු ඉදිරිපත් වුණා. එනිසා ඔබතුමා එක සැලකිලට භාජනය කරන්න කියලා තියෙනවා. ඒතකොට දැනට ඒකෙන් දැනෙනවා කියලා තියෙන දිනය අවිනිශ්චිතයිද? මම දන්නේ නැහැ. ඔව් මෙතන සාකච්ඡාව අනුව කියලා තියෙන දිනය දැන් අවිනිශ්චිතයි. මොකද මේ මතුවෙච්ච කරුණු අනුව ඔබතුමා වෙනස් දිනයක් ප්‍රකාශ කරනවා වගේ අදහසක් කියලා තිබුණු නිසා. ඒ නිසා මම හිතනවා ඔබතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා අද පාර්ලිමේන්තුවේදී ඒ බව කියන බව. එනිසා මම දැනගන්න කැමතියි තව මාස කීපයක් තියෙන දරුවන්ට. එනිසා නිශ්චිත වශයෙන් උසස් පෙළ විභාගයේ කවදද පැවැත්වෙන්නේ කියන කරුණු පිළිබඳව ඔබතුමාගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කරන හොඳයි.
අන්ත වෙනවා ගරු අනුරදිසා නායක මන්තුමාට ප්‍රශ්නේ මතු කිරීම ගැන. මම ඊයේ දිනේ කිව්වා අද ප්‍රකාශයට පත් වෙනවා. හැබැයි ඊයේ හවස
මාධ්‍ය නිවේදනයේ නිකුත් කළා විභාග කොමසාරිස්තුමා මොකද නිල වශයෙන් එතුම තමයි නිවේදනය නිකුත් කරන්න ඕනේ. ඊයේ නිවේදනය නිකුත් කළා ජනවාරි 4 දින ආරම්භ කළා. ජනවාරි 31 අවසන් වෙනවා. ජනවාරි 4 ආරම්භ වෙලා 31 අවසන් වෙනවා. ඒ අනුව සති 5ක කාලයක් අතිරේකව ලැබෙනවා. ඒ වගේම දින 3ක් ලබා දුන්නා. තවදුරටත් ඉල්ලුම් කිරීමට ආයතුම් කරන්නට අවශ්‍ය නම් ආයතුම් කරවන්නට ඔන්ලයින් වලින් දින 3ක් ලබා දෙන්නයි කියලා. ඒ වගේම වාරසතහන අපි ඊළඟ දින කිහිපය තුළ ලබා දෙනවා. ඒ අනුව මෙවර පාසල් නිවාඩු ආරම්භ කිරීම දෙසැම්බර් මාසේ 22 පමණ වෙන්න පුළුවන්. ඊළඟට ජනවාරි 2 ප්‍රාථමික අංශ ආරම්භ වෙනවා. විභාගය අවසන් වෙච්ච වහාම ජූනියර් සෙකන්ඩරි සීනියර් සෙකන්ඩරි ටික ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒකන නිල නිවේදනය නිකුත් කරාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින්.
පවමින්සිත ඔබතුමාට
මේ මේ දරුවා මගේ දිසික නියෝජනය කරන්නේ වලල මහාවිද්‍යාලේ. ඇත්ත වශයෙන්ම මම ගරු අමාත්‍යතුමාගේ ඉල්ලීමක් කරනවා ලබන අවුරුද්ද තියෙන ඔලිම්පික් ක්‍රීඩාවල ලබන අවුරුද්දේ. මම ආගෙන හිටියා මේ මේ රේඩියෝ එකේ AI කිව්වා ඇත්ත වශයෙන්ම ඒ දරුවගේ වෙලාව හුඟක් හොඳයි. Her timing is very good. ලබන අවුරුද්දේ ඔලිම්පික් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා ශිෂ්‍යත්වයක් දෙන්න. මොකද බබ ආගෙන හිටිය අද උදේ ශිෂ්‍යත්වයක් දෙයි කොහෙන්වත් ඒ ලැබයට මං හිතන්නේ දෙරණ ශිෂ්‍යත්වයක් දීලා කියනවා. ඉතින් ඔබතුමා ඒක අතලරගෙන මොනවට කරන්නේ?
හොඳයි මුකල්ල ක්‍රීඩාංශය මගින් අවශ්‍ය කටයුතු කරන්න.
හොඳයි කරුවමත් තුමා. මොකද්ද ඔබතුමාගේ ගැටලුව?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ ශ්‍රී ලංකා න්‍යායලයින්ස් එක පැය 12ක් ප්‍රමාද වුණා. මමත් අපේ කබීර් රෂීම් ඇමතුමත් චානක්‍යන් මන්ත්‍රීතුමත් අපි ගියේ එක්සත් ජාතීන්ගේ ආයතනයකින් ආරාධනයක් ලැබිලා ඒ අයගෙන් ගත් ටිකට් පතකින් ඒ සම්මේලනයට.
හොඳයි.
එතන ඒ ප්‍රමාදය නිසා ඇතිවෙච්ච තත්ත්වය අපි දැක්ක. අපිට ඇත්තටම කනගාටු හිතුණා. ගරු ඇමතුමත් ඉන්නවා. අපි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න කතා කරනවා. පැය 12ක් එක තැන සංචාරකයෝ. ඒ වගේම අපේ ලංකාවේ වෙළඳුන් ගිහිල්ලා හිටියා. ඒ වෙළඳුන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ කස්ටම් එකෙන් 125යි ටැක්ස් ගහන්නේ. හැබැයි කස්ටම් නිලධාරීන්ට ගහන්න ඕන 150ක්. දැන් ඒ වෙලාවට ගුවන් යානය එන්න තිබුණේ 10ට. නමුත් රෑ 10ට ආපු වින්දා කණ්ඩායම් දෙකකට ගෙවන්න සිද්ධ වුණා කස්ටම් එකේ. ඒ නිසා විශාල අපේ වෙළඳාමට ප්‍රශ්නයක්, අපේ සංචාර කර්මාන්තයට ප්‍රශ්නයක්.
ගරු මන්තුමා, ඔබතුමා කතාවක් කරන්න ගුවන් යාන ප්‍රමාදය ගැන එතුමා මෙහෙම කළා. ගරු මන්ත්‍රීතුමා, අපි දැන් අද මේ දවස් කීපෙම මේ න්‍යාය පත්‍රය ඉතාමත් නීත්‍යානුකූලව කටයුතු කරගෙන මේ පිළිබඳ විවාදයකට සම්බන්ධ වෙන නිසා ගරු ඇමතුමාගේ පිළිබඳ මේ වෙලාවේ උත්තර දෙනවද? ඔව්. විරාකොඩි මැතුමා,
මේක වරප්‍රසාද් මගේ වරප්‍රසාද් මට ඊයේ පාර්ලිමේන්තුවට එන්න බැරි වෙච්ච ගැන නෙමෙයි, මේ රටේ ඇති වෙලා තියෙන ප්‍රශ්නයට, රටට වෙලා තියෙන හානිය ගැන ගරු ඇමතුමා මොකද කියන්නේ?
හොඳයි.
බොරුවට මේ ප්‍රශ්න විසඳෙන්නේ
නැහැ.
වගේ කෑ ගැව්වට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් කෑ ගැව්වට ප්‍රශ්න විසඳෙන්නේ
නැහැ. ඔබතුමා කරු නිවාසී පාසල් ඇමතුමා, ඔබතුමා මේ වෙලාවේ උත්තරයක් දෙනවද? විවාදෙදි උත්තරයක් දෙනවද?
නියෝජ්‍ය කතානායකතුමනි, අද දින මාගේ පිළිතුරු කතාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මතු කරන ලබන සියලු ප්‍රශ්න සඳහා මම පිළිතුරු දෙනවා. ඒ වෙලාවේ එතුමාට මේ සභාවේ ඉන්න කියලා මම ඉල්ලා සිටිනවා.
හොඳයි, බොහොම ස්තුතියි. 6 වෙනි 6 වරප්‍රසාද පිළිපුණු ප්‍රශ්න ගරු මේ ඩයනා ගමගේ මැතිනිය. මේ වෙලාව විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තේ මූලාසනය හැටියටත් විශේෂ ස්තුතියක් අරුසි කරුණාරත්න දියණියට පුද කරන ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාගේම ඒ සඳහා අවධානය යොමු වෙච්ච නිසා සමස්ත පාර්ලිමේන්තුවේම ගෞරවයේ ආදරණීය දියණියට හිමි වෙනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා.